ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නේ මම හිතන්නේ මේ තියෙන සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කාලයක් වෙලාවක් නෙවෙයි. අපි බලමු එකට හෝ පිළිතුරු සපයන්නේ. අවිද්‍යා පච්චා වෙන සංඛාර පුඤ්ඤානි සංඛාර පුඤ්ඤානි සංඛාර අනිජ්ජම් සංඛාර සියල්ලම අවිද්‍යා පච්චා වල එන සංඛාරමද සංඛාර කියන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ සංඛාරයන් කුමක්ද පහදා දෙන්නේ ආයුමන සංඛාර සංඛාර කියලා කියන රැස් කරන අර්ථයෙන් සංඛාර කියලා කියන්නේ රැස් කරන අර්ථයෙන් කුමක්ද රැස් කරන්නේ කුසල කර්ම අකුසල කර්ම රැස් කරන ආකාරය සංඛාර කියලා කියනවා එතකොට මේ සංඛාරය බෙදෙනවා සංගත සංඛාර අபிසංගත සංඛාර අபிසංකරණක සංඛාර ප්‍රයෝග සංඛාර සංගත සංඛාර අபிසංගත සංඛාර අபிසංකරණක සංඛාර ප්‍රයෝග සංඛාර කියනවා සංගත සංඛාර කියලා ගත්තහම සියලුම මේ සියලුම සංඛාරයන් හේතුපදින් හැදෙනවා හේතු ප්‍රත්‍යයෙන් සයික සංගතයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම සංගතයි අපි ඒක පරයයන් ගත්තොත් ඇහැ රූපේ මේ වගේ දේවල් සංගතයි සංගත සංකාරය ඊට පස්සේ අபிසංගත සංකාරය කියලා කියනවා විපාක සිත්වලට ඇහැ රූප දෙක පුරාණ කර්ම වලින් අපිට මේ හම්බ වෙනකොට පුරාණ කර්මෙන් ඇහැ රූප දෙක මෙන්න හම්බුනේ ඒවට කියනවා සංගතයි කියලා සංගත සංකාර නිසාම ඊට පස්සේ අபிසංගත සංකාර නැවතත් විපාක වූ චක්කු විඥාන සෝත විඥාන ආදී විපාක ඇති වෙනවා මේක කියන අபிසංගත කියලා අபிසංගත සංකාර අபிසංකරණක සංකාර විපාක ඊට පස්සේ අபிසංකරණක සංකාර කියලා කියන්නේ ඒක නැවත රූපං රූපත්තය සංගතං අபிසංකරං කියන සංකාරය කියලා වල නැවතත් ඒක ඒ අபிසංගත සංකාරයෙන් නැවත සකස් කර ගන්නවා විභාගයක් විඳින්න පුළුවන් මාතෘකාවක් කර්මයක් ඇදෙන්න. ඒකට කියනවා අபிසංකරණක සංකාරය. අபிසංකරණක සංකාරය. අපේ ජීවිතයේ සිද්ධෙන්නේ මේක. මේක තමයි චක්‍රය. සංකත සංකාරය කියලා කියන්නේ ඇහැ රූපය දෙක ගන්න පරියයක අපේ ජීවිතයේ ඇහැ රූපය දෙක මෙහාට පරිසම්බන්ධයක් තියෙනවා. ඇහැ රූපය දෙක සංකත සංකාර. ඊට පස්සේ ඒ නිසාම හටගන්න විපාක චක්ක විඥාන සෝත විඥාන ආදී මේවා අபிසංකත සංකාර විපාක ටික ඊගාවට ඒ නිසාම කර්ම රැස් කරගන්නවා අපි අபிසංකරණ සංකාර ඊට පස්සේ ප්‍රයෝග සංකාර කියලා කියන්නේ යම්කිසි කෙනෙක් කල්‍යාණ මිත්‍රාස්තේ සද්ධර්මස්සෝ යොමුසෝ මනසිකාරේ නිසාම මෙයා ප්‍රයෝග මේ සංකාර ධර්මයන් අවබෝධ කරගන්න යෙදෙන ප්‍රයෝගය නිසාම විදර්ශනා මාර්ගයේදී මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා දකිනවා. ඒ නිසා ඒ මාර්ගය හඳුන්වනවා ප්‍රයෝග සංකාර හැටියට. ඒ නිසා මේ තව විදිහකින් මේ සංකාර හරහා කිව්වේ අපේ ජීවිතයේ රූපයක් දැකලා කර්ම සකස් කරගන්න රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් හරහා කර්ම සකස් කරගන්න ආකාරයක්, ඒ වගේම ප්‍රයෝග සංකාර හරහා කර්ම ක්ෂය කරගන්න ආකාරයක්. ඒ නිසා සංගත සංකාර සංකාර කියලා කියන රැස් කරන අර්ථයෙන් ආයුධන සංකාරය කියලා කියන්නේ රැස් කරන අර්ථයෙන් සංගත සංකාර ඊට පස්සේ අபிසංගත සංකාරක අபிසංගත සංකාර අபிසංකරණක සංකාර ප්‍රයෝග සංකාර කියලා සංකාරණේ හතර ආකාරයකට යෙදෙනවා ඒ සංකත පරිය හරිම කියන්නේ මේ ඒ සංකත සංකාර අபிසංකත සංකාර අபிසංකරණ සංකාර ප්‍රයෝග සංකාර කියලා කියන්නේ මේක අපේ මේ අපි වර්තමානයේ කර්ම රැස් කර ගන්න ආකාර පෙන්නන බොහොම පැහැදිලි චක්‍රයක් නේද මනායතනය තුළ පටිච්ච සමුප්පාද ක්ෂණය ක්ෂණයක් වාස ඇති වී නැති වී යන අවබෝධය දකින්නේ මේ මාර්ගයට හැමිලාද පහදා දෙන්නේ. එතකොට මෙතන කුමන ආකාරයෙන් දැන්නේ මම මේක ප්‍රශ්න දෙලා තියෙන්නේ මාර්ගයේ එනවද නැද්ද කියන කාරණාවෙන් මම කියන්නේ ඒලා වර්ණනය කරගන්න පැහැදිලි කරගන්න මෙතන තියෙන. එතකොට මතක තියාගන්න මේ ශාසනයට පැමිණෙන හැම වෙලේම නාම රූප පරිච්ඡේදය අසුරු කරගෙන සමතේ අසුරු කරගෙන සංසිඳිච්ච මනසේ හැම වෙලේම විදර්ශනාවට හිඳ තියන්න ඕන. විදර්ශනාවේදී සත්පුරුෂ ආත්ම දෘෂ්ටිය දුරු වෙන විදිහට යම් කිසි කෙනෙක් බැලුවොත් අන්න ඒ හරහා තමයි යාට මාර්ගය උපදින්නේ. එතකොට මෙතන නාම රූප පරිච්ඡේද කියන කාරණාව තුන් ආකාරයක සිද්ධ වෙනවා. ඒ නිසා වර්තමානයේ තුල අපිට නාම රූප පරිච්ඡේදය බලන්න ඕනේ. ඒක සමාජගත වුණාම මේ කියන කළු මට්ටමට. දැන් අපිට මේ සත්‍යයේ කුංජිරේක නවමහතේ කියලා අපි කියෙලිම අපිට කුංජිරේක හම් වෙනවානේ. එනිසා කුංජිරේක හම් වෙන තැනක සත්‍ය වශයෙන්ම පවතින කුමක්ද කියලා බලන්න ඕනේ. සත්‍ය වශයෙන් පවතින කුමක්ද කියලා රූපේ යථා ස්වභාවය ආයි කායම් වශයෙන් කියලා කියන්නේ රූපේ යථා ස්වභාවයේ ඒ ආකාරයෙන්ම දකින්න. රූපයන් ඊට පස්සේ නාම ධර්ම ටිකක්. මේ මට්ටමේ නාම රූප දෙක අපි දැන් මෙතනදී බලන්න ඕනේ. මෙහෙම හොඳට බලනකොට බලනකොට කනබන ආහාරයෙන් හැදෙන රූපය සත්‍යයේ කුජිරේක අනාත්ම රූපයට විඥානයෙන් වැසගෙන එහාට මෙහාට අරගෙන ගියාට මේ රූපේ සත්‍යයේ කුජිරේක රූපය සත්‍යයේ කුජිරේක නෙවෙයි. හිතට ඔප්පු කරලා අල්ල දෙන්න ඕනේ දැන්. දැන් අපි මේ රූපය සත්‍යයේ කුජිරේක හැටියට අල්ලගෙන ඉන්නේ තමන්ගේ තියෙන දිට්ඨිය. මේ රූපය දිට්ඨියෙන් තමයි අල්ලගෙන ඇසුරු කරගෙන ඉන්නේ. එතකොට හොඳට මේ රූපේ විසින් දකිනකොට මේ සත්‍යයේ කුජිරේක නොවන ආත්ම ධර්මතාවයකට පුරාණ කර්මපත්‍ය විඥානයක් ගැසගෙන එහාට මෙහාට අරගෙන ගියාට මේ රූපේ සත්‍යයේ කුජිරේක නෙවෙයි. කියනවා දුර මේ දිට්ඨිය දුර වෙච්චාම එයාට මේ බැහැර ඉන්න කෙනා දිට්ඨිය අධ්‍යාත්ම බාහිරව මේ අධ්‍යාත්මික බාහිර දෙකැත්තම සත්‍යයේ කුජිරේක ඉන්නවා කියන ගතිය දුර වෙලා යනවා. සත්‍යයේ කුජිරේක ඉන්නවා කියන ගතිය දුර වෙලා යනවා. සත්‍යපුද්ගල ස්වභාවයේ දුරුණාට ඊට පස්සේ අපිට හම්බ වෙනවා. අනේ ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ මේ දිට්ඨිය දුර වෙනවත් එක්කම හම්බ වෙන කන ඔගොල්ලෝ දන්නේ. දිට්ඨිය දුර වෙනවත් එක්කම මේ අවස්ථාව තුළ දිට්ඨිය දුර වෙනවා. දිට්ඨිය දුර වෙච්චාම ඊට පස්සේ නම් තාම බැහැර චිත්‍රයක් හම්බ වෙනවා. බැහැර තාම චිත්‍රයක් හම්බ වෙනවා. හැබැයි ඒක දැන් තමයි චිත්‍රයක් හම්බ වෙන්නේ චිත්‍ර මාත්‍රයක්. හැබැයි ඒකින් තාම බැහැර. බැහැර චිත්‍රයක් තාම හම්බ වෙනවා. මේ බැහැර චිත්‍රය හම්බ වෙන තැන ඊට පස්සේ මෙතන නාම රූප පරිච්ඡේදය බලන්න පුළුවන්. එතන නාම එකම දෙයි කරන්නේ. සෝතාපන්න කෙනාට පංච උපාදානස්කන්ධ දෙයයි නාම රූප පරිච්ඡේදයේ නිද්විසුද්ධිය කරන්නේ. සකදාගාමී කෙනාට අනාගාමී කෙනාට රහතන් වහන්සේටත් තියෙන්නේ එකම දෙයි කරන්නේ. නමුත් කරන තම තමන්ට හම්බ වෙන ලෝක වෙනස්. තම තමන්ට හම්බ වෙන ලෝකයේ වෙනස්. අපිට මේ හම් වෙන ලෝකය හොඳට ගවේෂණය කරන යනකොට උදාහරණයක් ඇරෙන්නේ දැන් අපිට මේ හම් වෙලා තියෙන ඇත්ත මේ. දැන් අපිට මේ මාතෘකාව හම් වෙලා තියෙන මේක තමයි ඇත්ත. මේ ඇත්ත අපි හොඳට ගවේෂණය විදර්ශනා කරගෙන යනකොට මේ ඇත්ත යට ගිහින් කියන්නේ මේ ඇත්ත බොරුවක් කියලා තවත් එකක් උපදිනවා. දැන් මේ ඇත්ත බොරුවක් වෙනකොට තවත් ඇත්තක් උපදිනවා. මේ ඇත්ත බොරුවක් වෙන්නේ මේ දිට්ඨිය දුරුනාම හැබැයි තව උපදින මට්ටමක් තියෙනවා. ඒ උපදින මට්ටම අපිට ඇත්තටම ආපහු. ඒ උපදින මට්ටම ආපහු ඇත්තක් වෙනවා. ඊට පස්සේ ඒ මට්ටම ආය විදර්ශනා කරනකොට ඒක බොරුවක් කියලා ආය ඇත්තක් උපදිනවා. ඒ ඇත්ත අපෝ විදර්ශනා කරනකොට අපෝ ඒක බොරුවක් වෙනවා. මෙන්න මේ විදිහට අවස්ථා තුනක් තියෙනවා. එනිසා වර්තමානයේ අපි පටන් ගන්න ඕනේ අපිට දැනෙන පේන තැනින් නේද? ඒකයි අපිට දැනෙන පේන තැනින් තමයි පටන් ගන්න ඕනේ. දැනෙන පේන තැනට ඔප්පෙන් ගිහින් හැම දෙයක්ම මනෝමයෙන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. එනිසා අහේතුක අස්ථාන විදර්ශනා කරන්න එපා කියලා කියන්නේ එකයි. තේන අපි දැන් සත්‍යයේ පුජ්ජිලි කියන හැවටෙන්නේ මේ රූපෙටමනේ. ඒ නිසා රූපය අල්ලන සත්‍යයේ පුජ්ජිලි නෙවෙයි කියන කාරණා ටික ඔප්පු කරලා හිතට අල්ලලා දෙන්න. ඔය දිට්ඨිය දුරු වුණාම ඊට පස්සේ හැබැයි දැසක තාම රූප මාත්‍රයක් හම්බ වෙනවා. දැහැකින් යමක් හම්බ වෙනවා නම් ඒ භවෙන්නේ භවපත්‍ය ජාතිනේ. හැබැයි සත්‍ය කුණිලේ කෙනොට තව දැහැරි හම්බ වෙනවා. එතකොට ඒ හම්බ වෙන ධර්මතාවය ආපෝ විදර්ශනා කරන්න ඕනේ. එතකොට ඒක බොහෝ වෙන ආයත්තක් උපදිනවා. මෙන්න මෙහෙම කාරණාවක් තියෙන නිසා අපිට හොඳට මේ හම්බ වෙන මට්ටම විදර්ශනා කරන්න. මේ හම්බ වෙන මට්ටම විදර්ශනා කරන්න කියලා කියන්නේ බොරු කරලා පෙන්නන්න මේ හම්බ වෙන ඇත්ත වර්තමානයේ තුල මේ සම්මතය හම්බ වෙන මේ ඇත්ත හැම වෙලේම කායanusasanam තුලින් බොරුවක් කරලා පෙන්නන්න. එතකොට ඇත්තක් මතුවේ. සම්මේ මතක කරන් අපි මේ දෙකේ නඩගෙන ඉන්නා වගේම ඒ කියන්නේ රූපය කෙනෙක් මේ රූපය එයා දෙකේ නඩගෙන ඉන්නවා. ඊගාවට කෙනෙක් මේ දෙකේ නඩගෙන ඒ වගේම මේ රූපය වේදනාව චිත්ත ධම්ම රූපේ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තැන අපි ලෝකයේ අල්ලගන්න හතර ආකාරයක් තියෙනවා. ලෝකයේ අල්ලගන්න හතර ආකාරයක් තියෙනවා. යම් කෙනෙක් කයතම බැසගෙන කයම අල්ලගෙන ඉන්නවා. කයම ආත්මය කියලා තියෙනවා. කයම බැසගෙන කයම අල්ලගෙන ඉන්නවා. කෙනෙක් මේ රූපේ පරිහරණය කරන්නේ වේදනාව පැත්තෙන්. මේ රූපේ පරිහරණය කරන්නේ කෙනෙක් වේදනාව පැත්තෙන්. එයාට වේදනාව පැත්තෙන් ඒ සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂණා උපේක්ෂා වේදනාවක් විඳින්න ඕන නිසා එයා රූපය ඇසුරු කරනවා. කෙනෙක් රූපය තුළින් රූපේ තියෙන හැඩසටහන් නිසා රූපේ තියෙන පැහැපත් බව නිසා රූපය ඇසුරු කරනවා. කෙනෙක් ඒ රූපය හරහා එන වේදනාව නිසා රූපය ඇසුරු කරනවා. කෙනෙක් ඒ රූපය ඇසුරු කරගෙන දිට්ඨිය යුක්තව ඒ රූපය ඇසුරු කරනවා. මෙන්න මේ විදිහට මේ රූපය කෙන කෙනාගේ ආශ්‍රව මත පරිහරණය කරන ස්වභාවයක් තියෙනවා. අපි කියමු දැන් යම් කෙනෙක් මේ රූපය යම් රූප අපේ ජීවිතය අපි සම්බන්ධ කරගන්නවා නේද? යම් කෙනෙක් රූප අපේ ජීවිතය සම්බන්ධ කරගන්නකොට අපිට හිතෙන්නේ ඔක්කොම එක හා සමාන රූප සම්බන්ධ කරගන්නවා කියලා. නමුත් එහෙම නෙවෙයි. කෙන කෙනාගේ දබිදු කෙනෙක් ඔන්න ගතිගුණ වලට ඒ ගතිගුණ වලට තියෙන ප්‍රියතාවය නිසා රූපයක් තමයි කියන සම්බන්ධ කරගන්නවා. තව කෙනෙක් මුදල් වල තියෙන අවශ්‍යතාවය නිසා මුදල් තියෙන මට කොහොම පහසුවෙන් ඉන්න පුළුවන්ද ඒ හේතුව නිසා රූපයක් සම්බන්ධ කරගන්නවා. තව කෙනෙක් රූපත් බව නිසාම රූපයක් සම්බන්ධ කරගන්නවා. තව කෙනෙක් තමයි ජීවිතේ ආරක්ෂාවක් තියෙනවා කියලා රූපයක් සම්බන්ධ කරගන්නවා. එතකොට කෙනකෙනා රූපේ සම්බන්ධ කරගන්නේ තම තමන්ගේ දෘෂ්ටි වල ගන්න. එතකොට අපිට පේනවා කෙනෙක් තව රූපයක් තමන්ට සම්බන්ධ කරගත්ත කියලා. ඒක මාකාරයක් කියලා. නමුත් මෙතන කෙනකෙනා රූපයක් සම්බන්ධ කරගන්නේ තම තමන්ගේ දෘෂ්ටියට රුචියට ගැළපෙන ආකාරයෙන්. කෙනෙක් රූප සමහර උදවේ ඉන්නවා රූපත් බව නිසා ඒ රූපයෙන් ආශ්‍රය කරන රූපේ ලං කරගන්නවා. තව කෙනෙක් සල්ලි දෙකම ගල තියෙන නිසා සල්ලි දෙකම තිබ්බොත් එහෙම මට කොහොම පහසුවෙන් ඉන්න පුළුවන් කියලා ඒ හේතුවෙන් රූපයක් ලං කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා තමන්ගේ දෘෂ්ටිය නිසා මෙහෙම කෙනෙක් මම ජීවිත සම්බන්ධ කරගත්තොත් කැපිපෙන්න බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් කියලා දෙක්ක නිසා සම්බන්ධ කරගන්නවා. ආරක්ෂාව නිසා සම්බන්ධ මේකත් ඒ තුල නිසා රූප සම්බන්ධ කරගන්නවා. ඒ වගේ මේ ලෝකයේ මේ රූපේ ආරම්භය ආත්ම දෘෂ්ටිය බහැගන්න ආකාර කෙන කෙනාට එක එක ආකාර තියෙනවා. සත්ව බුද්ධි ආත්ම කියලා. ඒ නිසා කෙනෙක් මේක ආත්මයක් කියලා වෙලා රූපේ වශයෙන් දැස ගන්නවා කාය කියලා කියනවා. ඊට පස්සේ කෙනෙක් වේදනාවෙන් ඇවිල්ලා ඒ රූපයක් ඇසුරු කරනවා. කෙනෙක් චිත්තේ වශයෙන් ඇවිල්ලා රූපයක් ඇසුරු කරනවා. දිට්ඨි වශයෙන් රූපයක් ඇසුරු කරනවා. නිසා කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ආකාරයෙන් මනෝ ආකාරයෙන් කෙනෙක් රූපෙට බැඳගෙන ඉන්නවා. ඒ නිසා තමයි සතර සම්පදානයේදී තණ්හා චෛත්‍ය සහ දිට්ඨි චෛත්‍ය බෙදලා ඉවරලා තණ්හා චෛත්‍ය ඒ රළු ස්වභාවයත් සියුම් ස්වභාවයත් මත රූපයට බැඳලා ඉන්න ආකාරය දිටි චරිතය ඒ සියුම් ස්වභාවය සහ රළු ස්වභාවය අනුව චිත්තානුපස්සනාවේ ධර්මානුපස්සනාවේ බැඳලා ඉන්න ආකාරය පෙන්නලා දෙන නිසා කුමන හෝතෙන් කෙනෙක් කායානුපස්සනාව වැඩුවා නම් ඇත්තේ එයා ආත්ම දෘෂ්ටි එක ලොකට එක ආකාරයක් පෙන්නලා දෙන සඳහන් වෙපටන්නේ. කෙනෙක් දිට්ඨි චරිතයක් රූපෙට දැකලා ඉන්නේ දිට්ඨි වශයෙන් නම් එයාගේ දෘෂ්ටිය ගලව ගන්න තියෙන්නේ එයාට දෙන්නලා තියෙනවා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව එන්න මේ විදිහට බෙදලා තියෙනවා නේද එදින් තමයි යන්නේ ප්‍රශ්න උත්තර නැහැ දිට්ඨි වශයෙන් යනවා ඒ නිසා අපිට මේ රූප කලාපම ගැය වෙලා යම් වර්ණ රූපයක් ප්‍රකට වෙන්නේ. අපිට මේ රූපයත් එක්ක ගන් දෙනවා මිස රූප කලාපත් එක්ක අපිට ගන් දෙනවා නැහැ. ඒ නිසා මේ දැන් හොඳට බලන්න දැන් මේ ඉතිරියේ පේන කෝපය ඕගොල්ලෝ පේන වැඩි සුදු පාට කෝපයක් හැටියට. දැන් මේකේ තියෙන අපි දැන් මේක හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුත්‍රාශ්‍රයක රූප කලාප කලාප බොහෝ රාශියක් එකතු වෙලා මේක හැදලා තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට පේනවද? මේක පඨවි ගතිය පේනවද? නැහැ. ආපෝ ගතිය පේනවද? නැහැ. තේජෝ ගතිය පේනවද? නැහැ. වායෝ ගතිය පේනවද? නැහැ. ඊගාවට ගන්ධය පේනවද? නැහැ. රසය පේනවද? ඕජාව පේනවද? නැහැ. එහෙනම් වර්ණ රූපය විතරයි ඕගොල්ලන්ට පේන්නේ. ඒ නිසා වර්ණ රූපය පේන තැනක මේක රූප කලාප රාශියක් එකතු වෙලා තමයි මේක සුත්‍රාසන රූප කලාප රාශියක් එකතු වෙලා තමයි මේ වර්ණ රූපයක් පැහැදිලි. ඒ වර්ණ රූපය ඇහැට පෙනිලා පෙනී මාත්‍රයක් විතර නිරුද්ධ වෙනවා. ඇහැට පෙනිලා පෙනී මාත්‍රයක් විතර නිරුද්ධ වෙනවා. රූප කලාප සම්බන්ධයෙන් රූප කලාප නිදිය වෙන අදහස් ලබා දෙන්නේ. ඒ රූප කලාප එතන අපිට මේ පේන වර්ණ රූපේ සම්බන්ධයෙන් රූප කලාප අතර සම්බන්ධයක් නැහැ. අපි සැප දුක් විඳින්නේ පේන වර්ණ රූපේ නිසා. රූප කලාප නිසා රූප කලාප වෙයි වෙලා අපිට රූපයක් උපදිනවා. මම කියන රූප කලාප මම දැන් දැන් කොච්චර ආවිද තියෙනවද කියලා චිත්තක්ෂණ කියලා පෙන්නන්නේ මෙහෙම වර්ණ රූපයක් ගැටිලා මේක රූපයක් හැටියට අපේ අපිට ප්‍රකට වෙන්න අපිට දැනගන්න මනෝවිඤ්ඤාණ මට්ටමින් දැනගන්න සිත් 17ක් චිත්තක්ෂණ 17ක් වැයෙලා තමයි අපිට රූපයක් හැටියට හම්බුනේ. ඒ නිසා ඒ පැත්තෙන් පෙන්නනවා මිසක් සිතේ මට්ටමින් මැනලා කොච්චර සිත් පරම්පරාවක් යනවද මේ රූපයක් අපිට දැනගන්න. මේ සිත් මට්ටමින් ගැනලා පෙන්නනවා මිසක් මේ රූපය පවතින මේ රූප කලාප කොච්චර වෙලාවක් පවතිනවද කියලා පෙන්නන්න දෙලෙයි මෙතන උත්සාහවත් වෙන්නේ. එනිසා එහෙම රූප කලාප ටිකක් පටලියාපු තේජෝ වැය වෙලා තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ. ඒ රූපය දැකීම දැකීම පස්සේ ඉවරයි. ඊට පස්සේ මනෝවිඤ්ඤාණ මට්ටමේ තමයි අපි අතීත ආශ්‍රව නිසා නැවත එක ටිකක් ගැටගහලා ගන්නෙ. පෙනෙන්නේ නුඹවත්තේ පවතින දේ නුඹනේ. ඒෙන් අදහස් කරන්නේ කුමක්ද? එන්නේ නොකවන්නේ පවතින දේ නෙවෙයි. මේ කියන්නේ මේක හිතලා අපෝ හදලා තියෙන එක. ඒ නිසා තියෙන දේ නෙවෙයි තියෙන්නේ, පේන දේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා කවදාවත් තියෙන දේ අපිට පේනව නෙවෙයි, පේන දේ තියෙනව නෙවෙයි මේක ඔප්පු කරගන්න ඕනේ. තියෙන දේම පේනව නම් කිසිම කෙනෙකුට මේකෙන් මිදෙන්න බෑ. බුදුන් වහන්සේ පෙන්නවා කෙනකෙනාගේ ආශ්‍රය මතයි මේ රූපයක් පේන්නේ. ආශ්‍රය මතයි ආශ්‍රවණ ආරමණ භූතා සාසව මෙහිම රූපයක් වෙන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා අපිට රූපයක් පේන්නේ. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා රූපයක් පේන්නේ. පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ නැහැ කියලා කියන්නේ ඒ හේතු නිසා හටගන්න හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා නැවත නැවත පැහැදිලි කරලා තියෙන හොඳට බලන්න. අපිට ආපෝ කියන සිද්ධ වෙන්නේ පොළොව ගහ කිරුවිලි මේ හේතු තුන නැති වෙනකොට ඡායාවක් පැතෙනවා. එක හේතුවක් හරි නැති වෙනකොට මේ ඡායාව තියෙනවද? නැහැ. නමුත් වලාකුලකින් හරි හිරුවෙලිය වැහිච්ච ගමන් ආපහු මොකද වෙන්නේ? මේ ඡායාව නැති වෙලා යනවා. නමුත් ආපහු වලාකුල අයින් වෙච්ච ගමන් ආපහු හේතු ගැටෙනකොට ආයේ ඉබ්බ විදිහට ප්‍රකට වෙනවා. ඒ නිසා මේ පෙර තිබුණේකද? ඒ නිසා මේ හේතු එකට ගැටෙනවත් එකම ප්‍රකට වෙනවා. හේතු නිරුද්ධ වෙනු නිරුද්ධ වෙනවා. ඒ නිසා තිරසංගත සත්වයා මේ බල්ලා වතුර දිහා එනකොට එමුණ නිසාම සුනකේ ප්‍රකට වෙනවා. බල්ලේ ප්‍රකට වෙනවා. පැත්තට යනවත් එක්කම ආපෝ මෙන්න තියෙනවා කියලා හිතෙනවා. නමුත් මේ තිරසං සත ආපෝ පැත්තකට යන්නේ ගිහින් ඉන්නේ. හොඳට බලන්න ගිහින් ඉන්නේ ආපෝ එතන මේ තිරසං සත ඉන්නවා. මම වත් ටිකක් කාලා ඇවිල්ලා ආපහු මූට පුරන්න ඕනේ මූ එලවන්න ඕනේ කියලා අදහසින් තමයි ඉන්නේ. එ නැවත යන්නේ එන්නේ ඌ මට වැඩිය ඌ රළුයි මට වැඩිය උසයි මහතයි කියලා ඌ මානය ඇති කරගන්නේ, බය ඇති කරගන්නේ, තැති ගැනීම ඇති කරගන්නේ, මැනීම ඌ මට වැඩිය ශ්‍රේෂ්ඨයි, එහෙමනම් මට වැඩිය හීනයි කියලා යම් තාක් හීන ගති ශ්‍රේෂ්ඨ ගති යම් තාක් මැනීම සිද්ධ කරගන්නේ මේ ඇත්ත නොදන්නා කම නිසාමයි. එහෙම නැත්නම් මේ බල්ලා වටිනා වර්ගයක් උසස් කෙනෙක්, එහෙම නැත්නම් ඌ මහා හීන කෙනෙක් කියලා බල්ලට එහෙම හිතන්න පුළුවන්. මගකට කිව්වේ ඒ නිසා එහෙම කියන තැනක බල්ලා යන තැනක යන්නේ මේ බල්ලා එතන ඉන්නවා කියලා හිතාගෙනමයි. නම් සිද්ධ වුණේ හේතු යෙදෙනවත් එක්කම, වතුරට එදෙනවත් එක්කම දිවස සතා ආපහු ප්‍රකට වුණා, වර්ණ රූපයක් ප්‍රකට වුණා. වර්ණ රූපයක් ප්‍රකට වෙනකොට මූ ඒ ස්වභාවය දන්නේ නැහැ. මූ හිතන්නේ නිදෙත් බල්ලේ ඉන්නවා කියලා, වතුරෙත් බල්ලේ ඉන්නවා කියලා. ඒ නිසා මූ කොතන ගියත් මූට අත නොහැරම භවයේ තියෙනවා. ඒ කියන්නේ ඇති බවට බල්ලේ ඇති බවට මනසේ තියාගෙනමයි පැත්තකට යන්නේ. ඒ නිසා මූට හැම වෙලේම දැන් අතීතයක් ඒ තිබුණු බල්ලා කියලා මූ පැත්තකට යනවා. අතීතයක් නිර්මාණය වෙලා නැද්ද? අතීතයක් නිර්මාණය වෙලා. එතකොට දැන් අනාගතයක් නිර්මාණය වෙන්නේ නැද්ද? අනාගතයක් නිර්මාණය නැහැයි මං බාටික කාලා ආපු ওই බල්ලට පුරන්න යන්න ඕනේ. මූ කොහොම හරි ඉතින් නිරවන්නේ. ඔන්න ඇත්ත නොදන්නා කම නිසා ඇත එක්කෝ ඇත කියන අන්දේ තීරණය වෙලා තියෙනවා. ඊගාමට නැත කියන අන්දේ මොකෙකින් අයින් කරන්න ඕනේ කියලා නැත කියන අන්දේ ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ අතීත අනාගත කියන වර්තමාන දැනුතේ බලලා එතන ඉන්නේ. පැත්තකට ගියොත් ඌ මම මෙතනම ඌ එතන ඉන්නවා කියලා අතීතයක් තීරණය වෙනවා. ඊට පස්සේ එතෙන් ආව මං ගිහින් ඌ එළවන්න ඕනේ කියලා ආයෙත් අනාගතයක් තීරණය වෙනවා. ඌ උසස් කෙනෙක් කියලා තීරණය කරගන්න පුළුවන්. ඌ පහත් කෙනෙක් කියලා තීරණය කරගන්න පුළුවන්. එහෙ නැත්නම් අපැතට ගිහිනවල ඌ ගොඩක් දුර ඉන්නේ, දැන් මට ප්‍රශ්නයක් නැහැ, මට ඌ කඩාවත් පරින් නැහැ, දුර ඉන්නේ කියලා ඌ දුර ඉන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ළඟට ගියා මම මේ ළඟ ඉන්නේ කියලා තීරණය. ඒ නිසා 11 ආකාරයක ඕන විදිහට මේ රූපය ගැන හිතන්න පුළුවන්. දැන් හීන ප්‍රණීදා කරන මේ කුදු දෙත මේ රූපය ගැන Tamanට සංකල්පන උපදවා ගන්න, ලෝකෙ උපදවා ගන්න පුළුවන්. ඊට පස්සේ කල්පනා කරගෙන ඉන්නකොට එතකොට හැමපණින් අත්තක් වැටෙනකොට ගම් බල්ල පැනක් ගන්න කියලා බය වෙනවා. දැන් බලන්න බය ඇති ගැනීම මේ මුළු අෂ්ට ලෝක ධර්මයේම මේ හරහා නිර්මාණය වෙලා තියෙනවා. බලන්න මේ නොදන්න අවිද්‍යාව නිසා එන්නත වතු ටිකක් වැටෙනවත් එක්ක මතුතුම එකපාරට කොහෙන් හරි වතු ටිකක් වැටෙනවා කියන වැටෙනවත් එක්කම අර බල්ලා දෝමනාවක් ගන්න. එහෙම නැත්නම් ඒව අපි ඔක්කොම ගැට ගහන්නේ අර රූපයත් එක්ක සම්බන්ධ කරගෙනමයි. නමුත් ඒක එතනම හටගෙන නිදුද්ද වෙලාමයි අපි ආපහු ගියොත්මයි එහෙම එකක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට අත නොහැර ලෝකයක් තියෙනවා. එනිසා ඒ වගේම අපේ ජීවිතෙත් නේ. එවිට මනස තුළින් ඒ දුකේ නැවත නැවත දැర్శණය වේ. එවිට දකින්නේ පෞත්‍රි දෙය නොවේ. විද්‍යාවන් මේ අවබෝධයට පැහැදිලි කර දෙන්නවා. ඔව් ඒකත් විද්‍යාවක් තමයි. මනස තුළින් ප්‍රකට වෙන්නේ ඒ දැකපු දෙය නෙවෙයි, ඒකත් විද්‍යාවක් තමයි. නමුත් මේ සමාජිකයේ දෙයාකාරයක් තියෙනවා. එතකොට මේකත් එක විද්‍යාවක්. නමුත් මේ විද්‍යාව නෙමෙයි මෙතන එහෙම ප්‍රකට වෙන්නේ කොහොමද කියලා පච්ච පරිග්‍රහ ඥානෙ සම්මාදිට්ඨි උපදවලා දෙන්නුනේ මේක ප්‍රකට වෙන්නේ කොහොමද කියලා. අරකට විද්‍යාව තමයි. මේක මනෝමය කියලා මීට වැඩි ඒක විද්‍යාවක්. නමුත් පටිච්ච සමුප්පන්න භවයේ හරහම අල්ලලා දුන්නොත් විතරයි ඒක විතරයි මේ ශාස්ත්‍රයේ සම්මාදිට්ඨිය කියලා හඳුන්වන්නේ.
Thank you.
සාමාජික අයිතිවාදී සම්පාදනය. ඒ
කියන්නේ
ඒ කියන්නේ මොනවලට වෙනස් වෙලා මෙතන අපි අවිද්‍යා පත්‍ය සංඝා සංඝාර පත්‍ය නම් මේක පස්සේ දෙරෙනම් මම අවශ්‍ය කරන කාරණා දෙක කියලා දෙන්නම්. කටිච්ඡාමපාදයේ කියන කාරණාව දැන් අපි දැකලා තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඝා සංඝාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා අංග 12කින් යුක්ත කටිච්ඡාමපාදයක්නේ. අංග 12කින් යුක්ත කටිච්ඡාමපාදයේදී මේ කටිච්ඡාමපාදය අංග 12ම හැම හිතකම යෙදෙන්නේ නැහැ. අංග 12ම හැම හිතකම යෙදෙන්නේ නැහැ. එතකොට කාමාවචර කාමාවච සුගති හෝ දුගති හෝ කාමාවරේ කාමාවච හිතක විපාක සිතක් හටගන්නකොට පටිසමාපාදයේ අංග 7ක් 8ක් යෙදෙනවා. අංග 12ම යෙදෙන්නේ නැහැ. ඊගාවට කාමාවච කර්ම සිතක ඊගාවට කාමාවචර ක්‍රියාසිතක මේ වගේ අංග අඩු වැඩි වෙලා රූපාවචර හිතක අරූපාවචර හිතක අපරියාපන්න හිතක පරිසම්පදී දෙන්නේ කොහොමද? අපරියාපන්න හිතක අවිද්‍යා පත්‍ය සංඛාර කියලා යම් ප්‍රමාණයක් කියනවා. ඇයි එන්නේ? පුරාණ කර්මපත්‍ය ටික පෙන්නන්න. පුරාණ කර්මපත්‍ය ටික පෙන්නන්න. මොකද ආයතන ටික මේ පැත්තෙන් උපදල. මොකද අහේතුක අප්‍රතිව අපේ ඥානයක් පහළ වුණා නෙවෙයි. ඒ නිසා මම පෙන්නනවා මම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. විභංග ප්‍රකරණයේ ස්කන්ධ විභංගයේ තියෙනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉදුණු ධර්මතාවයක් තියෙන චක්කු සම්පස්ස ප්‍රත්‍යය අති කාමාවචර අති රූපාවචර අති අරූපාවචර අති අපරියාපන්න. දැන් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් අරූපාවචර ධර්මයක් උපදින්නේ කොහොමද? දැන් අරූපාවචර තුනේ ඇහක් තියෙනවනේ. ඒ නිසා මේ එන පැත්ත මෙයා මේ ඥාන දර්ශන උපදවා ගත්ත පැත්ත පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් පෙන්නන. එනිසා දැන් චක්කු සංපස්ස ප්‍රත්‍යයෙන් අරූපාවචර ධර්මයක් උපදිනවා කියන දැනදී අරූපාවචරය ගත්තොත් එහෙම මන ආයතන ධම්මායතන තියෙනවා. චක්කායතන සෝතායතන ආදී මේ ආයතන තියෙනවද? නැහැ. මේක තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඒක ගැඹුරු කාරණා ටිකක් නේ. ඒ නිසා තමයි මේ විශේෂයෙන් මතක් කරන්නේ පරිසම්බයි තව බොහෝ දිනවල යනවා. පරිසම්බයි හැබැයි මේ ඔක්කොම දැනගන්න ඕනේ. දොස්තර කෙනෙක් කිය සියලුම දැනුම බෙහෙත් පිළිබඳව අපි දැනගන්න ඕනේ. නෑ අවශ්‍ය ටික ඕගොල්ලන්ට දීලා තියෙනවා. අවශ්‍ය දොස්තරගේ අපිට ඕන ලෙඩේ බෙහෙත් ටික විතරයි නේද? ලෙඩේ බෙහෙත් ටික දීලා තියෙනවා. ඊගාවට තමයි මේ අලුත් කාරණා ටික එළියට දෙනකොට ඔක්කොම එකපාර දෙන්නේ නෑ. ටිකක් දීලා ඒක ජීර්ණ වුණාන් පස්සේ තමයි ඒක ටික දෙන්නේ. විශේෂයෙන් මේ ටික සමාජයෙන් දරා ගන්න බැරි නම් කාරණා. ඒ නිසා කෙනෙකුට දෙනකොට අපි කියමු පෙන්ඩෝල් පෙට්ටක් කෙනෙකුට දෙන මාත්‍රාවක් තියෙනවා. කුංචි ළමයෙකුට පෙන්ඩෝල් පෙට්ටෙන් හතරෙන් එකක් දෙන්නේ. නේද? පෙන්ඩෝල් පෙට්ටි එකක් පොරනද? දැන් කුංචි ළමයෙකුට පෙන්ඩෝල් පෙට්ටෙන් හතරෙන් එකක් දෙන්නේ. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙච්චාම පෙන්ඩෝල් පෙට්ටි භාගය. ඊට පස්සේ අවුරුදු 10 න් 12 න් පෙන්ඩෝල් පෙට්ටක්. තව ටිකක් ලොකු වෙනකොට පෙන්ඩෝල් පෙට්ටි දෙකක් දෙන්නේ. ඒ වගේ මේක ගොඩාක් තව කාරණා තියෙනවා. ඉස්සරහදී එකදී මොකද එහෙම මේ ඔක්කොම එළියට දැම්මත් එහෙම සමහර වෙලාවට සමහර ප්‍රශ්න අහන්න දෙන්න පුළුවන්. චුට්ටක් එළියට දාලා මේ ප්‍රශ්න ගන්නවා නේද? චුට්ටක් එළියට දාලා වෙලා ඉස්සරහට ඔක්කොම දැම්මත් එහෙම මේවා තේරෙන්නේ මේකට විතරද කියලා තව ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා මේ පරිසම්පාදයේට ටික ටික සමාජයේට ඒ මට්ටම පෝෂණය වැඩිෙන්ද ඇරලා ඇරලා ටික ටික මාත්‍රාව වැඩි කරනවා. ඒකට අපිට අනාගතය හපත් නම් උගලොන්ට ගැටලුවක් නෑ. මේ මට්ටමෙන් නම් කාරණා ටික අපිට කර්ම ක්ෂය වෙන ආකාරය සහ කර්ම රැස් වෙන ආකාරය පිළිබඳව අවිද්‍යාව මත කර්ම රැස් වෙන ආකාරයත් විද්‍යාව මත කර්ම ක්ෂය වෙන ආකාරයත් පැහැදිලි කරලා දෙන්නේ මේ ඔක්කොම දැනගන්න අවස්ථාවක් නෑ. ඒ නිසා මේ පරිසම්බදයට අදාළ වගේ ඒ භූමිය වලට ඒ සිත් වලට අඩු වැඩි වෙලා තියෙනවා. නිසා පරිසම්බද නොයෙකුත් පරයය නොයෙකුත් අර්ථයන් තියෙනවා. ඉතින් මම අපිට දැන් අංග 12ම පරිසම්බද්දී හැමදෙනා අංග 12ම කියලානේ. නෑ ඒ නිසා මතක තියාගන්න පරිසම්බාදයේ ප්‍රත්‍යාකාර තියෙන ණය ආකාර තියෙනවා. මේ ප්‍රත්‍ය ණය ආකාරයෙන් ඉදෙන ආකාර තියෙනවා. මේ වගේ එතකොට කර්ම සිතකට විපාක සිතකට ක්‍රියා සිතකට පරිසම්බදයේ දෙන්නේ කොහොමද? ඊට පස්සේ කර්මපදයක් දෙන පරිසම්පාදයේ යෙදෙන්නේ කොහොමද? ආය කර්මය, වාග් කර්මය, මනෝ කර්මය වල පරිසම්පාද කොහොමද හතර ආකාරයෙන් යෙදෙන්නේ කියන මේ ආකාරයේ පැහැදිලි කිරීම තියෙනවා. ඒක ඉස්සරහදී ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරගෙන. නිසා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ට මේ ඒක කියලා දුන්නේ නැහැ. තව හොයන්න ඕනේ කියලා අවස්ථාවෙන් අවශ්‍ය කරන ප්‍රමාණයට දීලා තියෙනවා.
ප්‍රේමනාප ගතිය වැඩෙන විදිහට අයෝනිසෝ මනසිකාරයේ ඉන්නවා.
එමතන ඒ රූපේ රස විඳපු ආකාරය, ඒ රූපේ මම අනාගතේ රස විඳින ආකාරය, අතීතේ රස විඳපු ආකාරය, දැන් මම රස විඳින ආකාරය කියලා මේව හිතන්නේ නැහැ. රූපේ ඉෂ්ඨකාන්ත ප්‍රේමනා ගතියමයි වැඩේ. ඒ නිසා ඒව සිහි කරන්න යන්නේ නැහැ. ඒව සිහි කරන්නේ නැතුව අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ ආශ්‍රව ධර්ම වැඩින ආකාරය නෙවෙයි, ආශ්‍රව ධර්ම ගෙවින ආකාරයට. ඒ කියන්නේ තවදී කිව්වොත් එහෙම නූපන් අකුසල් නූපදින විදිහට, උපන් අකුසල් දුරු වෙන විදිහට, නූපන් කුසල් වැඩෙන විදිහට, උපන් කුසල් දිනුන විදිහට දැන් මේ රූපේ පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ධාතු වශයෙන් බලන්න. මෙහෙම හොඳට බලනකොට මෙච්චර කාලයක් අපිට අයෝනිසෝ මනසිකාරය කරන කාය නිසා අපිට දැන් තිබ්බේ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයක්. ඒ කෙනාමයි ඒ දෙයමයි පේන්නේ පවතින්නේ දෙයිය කියලා. ඔන්න දැන් ටිකක් කාලයක් මෙහෙම කරනවා දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා ඊට පස්සේ හොඳට මෙනෙහි කරනකොට දැන් අර පිරුපස්සේ තියෙන ධර්මතාවය ඉස්සරහට එනවා. පිරුපස්සේ තියෙන ධර්මතාවය ඉස්සරහට එනවා. ඉතියේ තිබෙ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපේ කමක්‍රමෙන් දියෙවි දියෙවි පිරුපස්සට යනවා. කාලයක් මෙහෙම වැඩමුළ සිද්ධ වෙන්නේ අර වැය වෙලා යට වෙලා තිබ්බ අපිට තව නොදැක්ක ඒ ධර්මතාවයේ ටිකින් ටික ඉස්සරහට එනවා. අසුභ ස්වභාවය, එහෙම නැත්නම් පටවි ස්වභාවය ඉදිරියට එනවා. ඒ නිසා ඒකයි අර මහතිස්ස හාමුදුරුවෝ මිහින්තලේ පැත්තවට මහතිස්ස හාමුදුරුවෝ නේද අර ස්ත්‍රියක් දැක්කේ. නමුත් අටික සංඥාව දකින්නවත් එක්කම ඇට ටික දකින්නවත් එක්කම ඒ ඇටික හරහා මෙයා ප්‍රකට වුණේ උන්වහන්සේ මොකක්ද? එකම අටික සංඥාව. උන්වහන්සේ බොරුවක් කියලා හරියට පත්තුනේ නැහැ. උන්වහන්සේ ඇත්ත වශයෙන්ම දැක්කේ ඇට හැදිල්ල පමණයි. ඒ වගේ අපිට මේ ඇස් මට්ටමටම මේ රූපේ මෙහෙම අපි වඩන භාවනාව අනුව පේන ස්වභාවයක් එනවා. හොඳට මතක තියා අපිට පේන ස්වභාවයක් එනවා මේ ඇස් මට්ටමටම. දුරට කමටහන වඩපුවාම උදාහරණෙදි පරිබාරණ මිත්‍ර වගේ අසුර ස්වභාවයන් එළඹ සිටිනවා. දැන් අපිට අසුචි ටිකක් දැක්කම දැන් අපිට උදාහරණ මිත්‍ර පරිබාරණ මිත්‍ර පහළ වෙලා දිනවනේ නේද? දැන් අපිට අසුර ස්වභාවය දැන් දකින්නවත් එක්කම අමතකෙලා නෝක අල්ලන්නේ හිතනවා. දැන් අපාලයක් මේ කායවනස මානසිකාරයක් දැන් අපි ගමුකෝ සුනකේක අසුචිකක් පාර දිනනවා කියලා බැරි වෙලාවක ඕක තරම් සාක්ෂි දාගන්න යනවා නෑ. ෂණිකවම ඒ අසුභයි කියන ගතිය එනවනේ නේද? ඒ වගේම කෙනෙක් දැක්කහම ආ හිත හිත ඉන්න දෙයක් නෑ. හිත ගොඩාක් කාලයක් වඩපුවාම ඒ විපාකයේ හැටියට මේ ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙනවා ඒ විදිහටම ප්‍රකට වෙනවා. ඒ නිසා මොහොතේ ධාතුතිම ප්‍රකටම අහිෂ්ඨ කාන්ත ප්‍රියමනාප ඇරෙන ගතිය එන ගන්නා මානේ එන එමෙත ලෝභ ද්වේෂ මොහොම එන ගතිය දුර වෙලා අවිද්‍යා දෝමනසිත දුර වෙච්චහම සම්පූර්ණ තමන් වඩපු කාරණා ඉදිරියට එනවා. අසුභ ස්වභාවයේ ධාතු ස්වභාවය ඉස්සරහට එනවා. අපිට කෙලෙස් වැඩුණු ඒ ගතිය පස්සට යනවා. ඒ නිසා මේ කරපු මේක නිමිත්ත නිසා ඒ කාරණා නිසාම මේ ගතිය ප්‍රකට වෙලා එනවා. ඒ නිසාම අපිට දැන් රාග වශයෙන් සිත උපදින්නේ නැහැ. ද්වේෂ වශයෙන් සිත උපදින්නේ නැහැ. ඒ නිසා අපිට දැන් විවේකයක් තියෙන මෙච්චර කාලයක් ඒ පුද්ගලයා ආර්ථයක් කරන්න කොහොමද, ඒ පුද්ගලයා ලං කරගන්න කොහොමද කියලා අපි උත්සාහවත් වුණේ. නමුත් දැන් මේ වගේ හිත විදිච්චාම හිතට දැන් සැනසීමක් සහනයක් තියෙනවා. ඒ සහනය හරහා අපිට පුළුවන් දැන් සත්‍ය පුද්ගලයේ කියන තැන සත්‍ය වශයෙන් තියෙන මොකක්ද කියලා විදර්ශනාවට හිත තියන්න පුළුවන්. ඒ කාරණා සම්මා දිට්ඨිය පිළිබඳ නැවත දේශනා කරන්න. මේ දැක්කේ සම්මා දිට්ඨිය, මේ කියන්නේ සම්මා දිට්ඨියන් පිළිබඳ නේ. ඒක සම්මා දිට්ඨිය කියන එක දෙආකාරයකට සඳහන් වෙනවා. සම්මසගත සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මම මේක කියන්නේ මේ ලෝකේ 44 ආකාර ශෝත්‍රයේ සඳහන් වෙනවා. මේ සම්මා දිට්ඨිය දෙආකාරයෙන් තියෙනවා. කම්මසගත සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨියදී කම්මසගත සම්මා දිට්ඨියදී ලෝකේ කුසලයේ පැත්ත, ඒ කියන්නේ කර්මය, කර්මඵල අදහන නෝන ඇති වෙනවා නම් ඒකත් සම්මා දිට්ඨියක්. ඒකත් නිවැරදි දැකීමක්. ඒකත් විද්‍යාවක්. නමුත් මේ ශාසනයේ සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ කම්මස්කල සම්මාදිතේ තවත් ආකාරයෙන් හඳුන්වනවා සාසවා පුණ්‍ය භාග්‍යා උපදිවේපක්කා. ආශ්‍රව සහිතයි. කම්මස්කර සම්බන්ධිත ආශ්‍රව සහිතයි. සාසව පුණ්‍ය භාග්‍ය බින්පක්ෂයේ වැටෙන නැවත නැවතත් සසල යන. ඒකෙන් සිදෙන ඒ කාරණා. සාසව පුණ්‍ය භාග්‍ය උපදි වේපක්ක. අනාසව මාතංග පරියාපන්න. අනාසවයි. ආශ්‍රවේදී නෑ ලෝකෝත්තර සම්බන්ධිතයේ. ආශ්‍රවේදී නෑ. අනාසව මාතංග පරියාපන්න. මේ සම්මාදිට්ඨියේ පුරේ ජාතක කියපු ලෝකේ තමාතුලින් හැදෙන තමාතුලින් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුතුව පවතින සම්මාදිට්ඨියක් තමයි ඒක කියන ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඒකෙන් හේතු ඝාතනය වීම සිද්ධ වෙන්නේ. අරකින් වෙන්නේ යටපත් කිරීම, ඒ සම්මාදිට්ඨියෙන් වෙන්නේ තවත් එකක් අරගෙන වහලා දාන්න. අපි කියමු මේ ලෝකයේ දුක වේදනා වෙන්නේ මේ රූපයක් හැටියට දකින නිසා. එනිසා මොකද කරන්නේ මේක මට මෛත්‍රී කමඨාණෙන් ලොකු මෛත්‍රී ගහන ලොකුවට වැඩලේ වල මෛත්‍රී කමඨාණෙන් වහන්න පුළුවන්. වහලේ වල මම බොහෝ කාලයක් ඈතට ගිහින් ඉන්නවා. අර 84000 මයන් ඈතට ගිහින් ඉන්න හැබැයි වහල. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරලා මට පැත්තට ගිහින් ඉන්න පුළුවන්. නමුත් කොයි මොහොතක හරි මේ වහපුවේ ඉරලා ගිහින් ඉන්නවා නැවත උපදින්න පුළුවන්. එනිසා හේතුව යටපත් කරලා යන එකක් තියෙනවා. ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය හැදලා හඳුන්වන්නේ කුමන හෝදේකින්. ඔය සම සතරේ සමතහන් වලින් කරන්නේ ඔය කාරණාව. සමතහන් හතරකින් කරන්නේ අපිට මේ අකුසල් උපදින්න පුළුවන්, ආශ්‍රව උපදින්න පුළුවන් මේක වහන. වහලෙන්ද අපි බොහෝ කාලයකට ගිහින් ඉන්න රූපාරූප බවවල අපිට ඉන්න පුළුවන්. නමුත් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් උපදින්න තියෙන හේතුවම නැති කරලා. හේතු ඝාතනය කරලා තමයි ඊට පස්සේ ආය පුණ්‍ය භව වහිනස පින්පව් කීර දෙකවත් උපදින්නේ නැහැ කියන කාරණා තේරුම් ගන්න නේද? දැන් සම්මාදිටිය වැඩි කරගෙන ගියොත් මට ආයෙත් එක ප්‍රශ්නයක් මට පැහැදිලි කරන්න වෙන එක තමයි මේ ඉගෙන ගන්න තියෙන ප්‍රශ්න නෙවෙයි. පංච උපාදානස්කන්ධයේ උදේ වැඩි නාමන්තයට අයිති වෙනවාද කරුණාකර පැහැදිලි කරන්න. පංච උපාදාන සුදේ වේපදීම නාමන්තේ පංච උපාදාන ස්කන්ධේ බැඳීම නාමන්තේක රූපන්තේට වැටෙන්නේ නැහැ. මොකද පංච උපාදාන ස්කන්ධේ අපි සෝදාපන්න මාර්ගයට එද්දී පංච උපාදාන ස්කන්ධෙත් මෙනෙහි කරනවා. එතකොට ඒ මෙනෙහි කරනකොට රූපයක් අල්ලගෙන තමයි අපි පංච උපාදාන ස්කන්ධය මෙනෙහි කරන්නේ බලන්නේ ඒ රූපය පිළිබඳව. එතකොට රූපයක් අල්ලගෙන පංච උපාදානස්කන්ධය මෙනෙහි කරන්නේ ඊගාවට සෝතාපන්න වුණාන් පස්සේ අපි පංච උපාදානස්කන්ධයක් තියෙනවා. සකදාගාමී වුණාන් පස්සේ රහතන් වහන්සේලා කිහිපයක් මේක මනගත් කරා පංච උපාදානස්කන්ධයක් තියෙනවා. එතකොට නාම අන්තයක වැටෙන්නේ හැම වෙලේම එහෙම පංච උපාදානස්කන්ධයක් නාම ධර්ම වූ මනෝ හරි වැදගත් නේද? කෙනෙක් කියනවා මේක මේ හිත පිළිබඳවක්ම කියලා. එතකොට මේ නාමාන්තය වැදගත් කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ නාමාන්තය වැදගත් කියනවා. නමුත් හිත පිළිබඳව ධර්මයේ ඉපතුනේ කොහොමද කියලා පටිච්ච සමුප්පාදයේ හිත තිබ්බහම ආයත නිරෝධයේ හිත තිබ්බහම නාමාන්තය ගැලවෙන්න පුළුවන්. නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ වැදින් නාමාන්තයමයි. ඒක කින කෙනාගේ බලන නුවණ මතයි එක නාමාන්තයට හෝ වැඩිමාන්තයට තියෙන්නේ වෙන්නේ. ස්වාමීන් වහන්සේ මා පළමුව ආනාපාන භාවනාවේ ඉන්පසු දෙවිස් මුඛ කොටස් ගැන මෙණේ කර ඉන්පසු මෛත්‍රී භාවනාවේ දරන තින්න ස්වාමීන් වහන්සේ මේ නිවැරදිව පහදා දෙන්න. අර්ථය දැනගෙන කරනවා නම් මේකක්වත් වැරදි නෑ. මේක පොතෙන්ද කේන්ද්‍රගත වෙන්නේ කුමක්ද මේකේ සිදුවන අර්ථය කියලා දැනගෙන කරනවා නම් කිසිම ගැටලුවක් නෑ. හැබැයි සමත දෙපැත්තෙන් ඊට පස්සේ ඒකම විදර්ශනාවට හරියට හරව ගන්න කොහොමද කියන කාරණාව දැනගෙන කරනවා නම් ගැටලුවක් නෑ. ඊට පස්සේ මෙතන තියෙනවා සබ්බත්තික භාවනාව සහ පාරියාලී භාවනාව කියලා තියෙනවා. සබ්බත්තික භාවනාව කියලා කියන්නේ සියලු ගම තනදීම තමයි අර්ථය සිද්ධ කළ දෙන ආකාර ක්‍රමවලම අපි කියන්නේ චතුරාර්ය භාවනාව කියලා. මොනවා චතුරාර්ය භාවනාවක් මත මතක් කරලා දෙන්න එක ආ බුද්ධානුස්සතිය මෛත්‍රිය සුභය සුභය මරණානුසතිය බුද්ධානුසතිය මෙච්ච අසුබන් මරණසතිය නිසා බුදුගුණ අසුබේ මෛත්‍රියේ මරණානුසතිය කියන මේ අතර ඒ නිසා මේක බොහොම හොඳයි මොකද එකම කමඨානකට බොරු වෙනවට වඩා බොහොම හොඳ ප්‍රශ්නයක් එකම කමඨානකට බොරු වෙනවට වඩා අපි කමඨාන කීපයක් බොරු කරන්නේ මොකද එහෙම බොරු කරගුවාම අපිට සම්පූර්ණ වශයෙන් එක තැනකින් මිදලා තවත් තැනකට ඇවිල්ලා ඒ කමඨාන නිරුපද්‍යතව කරන්නේ කොහොමද අර කමඨාන මේ කමඨාන කිසිම දෙයක් සම්බන්ධ කරගන්න නැතුව ඒකට විතරක් හිත තියන්නේ කොහොමද කියලා නික්මීම ඒ කමඨානෙන් සම්පූර්ණ නික්මීලා ඊගාව කමඨාන නිවැරදිව කරන්නේ කොහොමද කියලා මෙහෙම කමඨාන කීපයක් පුරුදු කරනකොට හොඳ හැකියාවක් එනවා ඊගාව මේ කෙනාටම තමයි ඊට පස්සේ විදර්ශනාවට හිත දීපහම අර කමඨාන වල කොටස් ඉන්නේ නැහැ ඊට පස්සේ ඒ පුරුදු වෙන්නේ නැහැ ඊපස්සේ විදර්ශනාව හරියටම කරන්න ඕනේ. එහෙම නැත්නම් සමහර පුද කියන මට කමඨාන වැඩිනේ එකම කමඨානක් විතරයි කියලා ඒ කමඨානම කරනවා. ඒ නිසා මේක කමඨාන 3-4ක් මාරු කරන බොහොම හොඳයි. මොකද හිත ඕන විදියට අර මැටි පිටක් අරගෙන ඉවරලා අපිට ඕන පහදිනයක් හදා ගන්නවා වගේ මේ හිත කමන්ට කැමැති අවස්ථාවේදී කැමැති පැත්තට නැඹුරු කරගන්න පුළුවන් විදිය හදා ගන්නවා නම් ඒ හිත ආශ්‍රවක්ෂය කරගන්න හරිම පහසුයි. නැත්තම් ඉතම කමඨාණක් විතරක් වඩනවා නම් එයාට මේ සමතය වඩලෙවල විදර්ශනාවට හැරෙනවා කියන කාරණාවද හරිම අමාරුයි. දැනමාගේ පෙන්නන කෙනෙකුට මුදල සමතේ වැඩෙන්න පුළුවන්. සමතේ වැඩුණාට එයාට විදර්ශනා වඩන්න බෑ. විදර්ශනා කරනවත් එක මාපෝ හිත විසිරෙනවා. විදර්ශනා හිතට එන්නේ නැහැ. ඒක රසවත් නැහැ. මොකද එයාට හුරු වෙලා තියෙන එකම සමත කමඨාණක් විතරයි. ඒ නිසා විදර්ශනාවක් වෙනම හුරු කරන්න ඕනේ. ඒ නිසා කමඨාණ 3-4ක් කරනකොට ඒක බොහොම පහසුයි. එනිසා කමඨහන් 3-4ක් වඩනවා කියලා කියන්නේ මේ මොකද ඒ සමහර උදාහරණයක් ගත්තොත් එහෙම ඒක වැඩි කොමාරුයි නේ අපේ මොහොත් කියන්නේ එතකොට සාමාන්‍යයෙන් පිළිම ගැතිය සාමාන්‍යයෙන් ව්‍යායාම කරනවානේ ඒ ව්‍යායාම කරනකොට සමහර වෙලාවට ඔය සාමාන්‍ය ශරීර වර්ධනය වෙන ව්‍යායාම කරනකොට එකම කාලයක් එකම විදිහේ කිව්වම මෙතනින් එහාට ඒ ශරීරය වැඩිෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ව්‍යායාමම විනාකාරයකට දෙනවා. ඊට පස්සේ ඒක කාලයක් තමයි ෂෙඩියුල් එකක් කරගෙන ඒ ෂෙඩියුල් එක වෙනස් කරනවා. ඊට පස්සේ ඒක කාලයක් කරනකොට ආපහු වෙනස් කරනවා. මෙහෙම මෙහෙම මොකද එකම දෙයක් කරනකොට එපා. ඊට පස්සේ ඒකම දෙනවා විනාකාරයකට. දැන් බෙහෙත් තුනක් එහෙම නේද? සමහර බෙහෙතකට හුරු වෙලා ඉන්නකොට ඒ බෙහෙතෙන්ද ඒකෙම තියෙන රසායනික වෙනස් කර වෙන බෙහෙතක් දෙනවා. ඒ වගේ මේ කමඨහමුවත් කෙනෙකුට එකම විදිහට වඩනකොට නිදහස වෙනවා. ඒ වගේම තමයි කියන්නාස දේශනා කරනවා අමුතනිකායේ විකලිපාතේ අදිචිත්ත මනුත්තේන වික්කවේ විකුණා කාලෙන් කාලන් පිළිද නිමිත්තයි මනසිකා ගබ්බානේ. මහණෙනි වරින් වර හිත වඩන භික්ෂුව විසින් නිමිති තුනකට හිත තියන්න කියලා මොනවද ඒ? කාලෙන් කාලා තියෙන නිමිති මනසිකාගතවානි සමත නිමිත්තංච පක්ඛහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච සමතේද සමතේට හොඳට හිත මුළුමනින් ගන්න ඕනේ. නමුත් ඒ වගේ සමතේම හිතියොතේම හිත තින නිද්දේට වහිනවා. හිත හැකිලෙන්න පටන් ගන්නවා. එයා ඊට පස්සේ වරින් වර වීර්යයටත් මෙනෙහි කරනවා. හැබැයි වීර්යයෙන්ම මෙනෙහි කරද්දී හිත විසිරෙනවා. ඊට පස්සේ එයා වරින් වර ආපහු සමතේට තුරු කරනවා. ඒ වගේම සමතේට දීප්තිය කරලා ඉන්නේ හරියන්නේ නැහැ. එයා ආශ්‍රවක් ක්ෂය කරන ආකාරයට හිත තුරු කරන්නත් ඕනේ. ඒ නිසා මේ තුන මාළු මාළු වැළුවොත් විතරයි එයාට මේ හිත තමන්ට ඕන විදිහට හසුරවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කාලයෙන් කාලන් තිවිත නිමිත්තනේ මනසිකාකබ්බාන් කියලා කියනවා. මේ තුන් නිමිත්තම හොඳට වඩන හිත වඩන කෙනා විසින් පුරුදු කරන්න ඕනේ. මේ ආශ්‍රවක් හොඳට මතක තියාගන්න. දැන් ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට දේශනා කරනවා මහන්නේ සමාධිය වඩන සමාධි වඩන ඔහුගේ යථාභූත ඥාන දර්ශනය ප්‍රකට වෙනවා කියලා. බුද්ධයන් දේශනා කරනවා. එහෙම හොඳට සමාධිය වඩපම ඉබේම ඇවිල්ලා යථාභූත ඥාන දර්ශනය ප්‍රකට වෙනවා නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒකෝ මේ කියන පරියායක් තියෙනවා නැතුව නෙවෙයි. නමුත් එහෙම කලින් ගුරු කරලා නැත්නම් ඒ පිළිබඳව අපි කලින් හිතට අල්ලලා දීලා නැත්නම් හිත සමාධිගත වුණා කියලා ඉබේටම මේක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට වුරු කරලා තියෙනවා කලින්. ඒ විදිහට හිතලා තියෙනවා. ඒ යෝග සේවනයක් වගේ පිටිපස්සේ ගියේ ඥාන දර්ශනය තියෙනවා. ඥාන්නේ එහෙම කෙනාට හිත සමාධිගත වෙන ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය සුළු මාත්‍රාවක් ඇත්ත මේ සම්මාදිටික ඡායා මාත්‍රිය දැන් හිත වැළුවා කියලා මේක කර්තවංශ කියලා යනවා. හිත වැළුවා කියලා එළලා යථාභූත ඥාන දර්ශනය එහෙම ප්‍රකට වෙනව නෙවෙයි. ඒ නිසා යථාභූත ඥාන දර්ශනය ප්‍රකට වෙන්නත් ඒ විදිහට හිත ආශ්‍රව ක්ෂය කරන්න නැඹුරු වෙන්න ඕනේ. එහෙම නැඹුරු කරලා වැළුවොත් විතරයි ඒ විදිහට සිහි කරන්න පුළුවන්. හැබැයි හිත සමාධිගත වෙනවත් එක නැඹුරු වෙන ප්‍රමාණය විතරයි ඒ පැත්තට යොමු වෙනවත් එකම ප්‍රකට වෙන්න බලන්න. එනිසා මේ චතුරාර්ය සත්‍ය භාවනා කරන්නේ කොහොමද කියලා තමයි ඒක හොඳයි කියලා හිතන එක බොහොම හොඳයි. කේන්ද්‍රගත කරලා තියෙන කොහොමද තැනක් ගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නිවැරදිව කේන්ද්‍රගත කරලා තියෙන නම් ගැටලුවක් නැහැ. විතරතර වැඩ කරනකොට තනියම ජීවත් වෙන්නේ මට විදර්ශනා භාවනා කරන්න හැටි පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. මම කාලයක් මතක් කරලා මෙතන තියෙන මේ ශාසනයෙම තියෙන මොන මතයි මේ ශාසනයෙම තියෙන්නේ පරියන්කේ මත හෝ මේ ජීවරේ මත හෝ ඉගෙන භාවනා කියන ඉදේ වැඩිම මත එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ ප්‍රේතේ හෝ මේ කිසිම දෙයක් මත නෙවෙයි මේ ශාසනය කියන මොන මතයි හොඳට තේරුම් ගන්න කෙනෙකුට කරන්න තියෙන වැඩ අනුව නෙවෙයි මේ මාර්ගඵල ඥානයෙන් බලන්නේ අවුල් හොඳට බලන්නේ මාර්ග මාත උපාසිකම්ම වික්‍රම වංශලා පිරිසක් ආවා ආපු දවසේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා ඊට පස්සේ ගම වටේම ගිහින් හැමදෙනාම කතා කරලා කුටි හැදුවා මොන තරම් වැඩ කටයුතු වැද්ද කුටි හැදුවා ඊට පස්සේ මේ හැම කෙනාටම නායකත්වයක් දුන්නා ස්වාමීන් වහන්සේ වාසයතුවා හැම කෙනාටම ගෙවල් ගෙවල් ගානකින් දානි සකස් කරන්න කිව්වා ඊට පස්සේ නැවත නැවත කුටි වලට ගිහින් මේ සේනාසනට ගිහින් අඩුපාඩු මොනවද කියලා බලනවා පහුදවසේ දානි සකස් මුදුම වැඩ කටයුතු ගන්න තිබ්බේ මේ අම්මට කොහෙද භාවනා කරන්න වෙලාවක් තිබ්බේ මේ අම්මට මේ මුල් මාස 3ම වස් මාස 3ම පුදුමාකාර වැඩ කටයුතු ටිකක් තිබ්බේ ඒ අම්මට හැරෙන්නවත් වෙලාවක් නැහැ ඔය යන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කොහොමද මේ කාරණාව ගැන ටිකක් අහගන්න යනවා නමුත් මොනේ තියෙන ප්‍රබලත්වයේ මැද අර මාස 3 ඉවරනකොට කිසිම වැඩක් ඒ කියන්නේ තමයි වැඩ කටයුතු ඇරෙන්න වෙන ලොකු වැඩ කටයුත්තක් තිබුණ නැති භාවනාවම යෙදුන භික්ෂුන් වහන්සේලාට මොකද නමුත් මේ භික්ෂුන් වහන්සේ අප උපස්ථාන කරලා ඒ වගේම අවශ්‍ය ජන පහසුකම් ඊට පස්සේ ආහාර පහසුකම් ඒ ඉන්න හිටන තැන් ඒ ඔක්කොමත් හදලා මිනිසුත් මෙහෙවලා මිනිසුන්ට කියලා මේ ඔක්කොම කරපු අම්මා අනාගාමී නම. ඒ අම්මා අනාගාමී නම. නමුත් ස්වාමීන් වහන්සේලා මොකුත් නැහැ. ඒ නිසා මේ ශාසනය අයිති මොනකට නැද විස්ත්‍රි පුරුෂ වේදේවල් එහෙම නැත්නම් වෙන දෙයක් මත නෙවෙයි. චිත්ත ලෝක තුන් ලෝක ආදී මේ එතකොට එන අපිට අනේ පිළිසිතුමක් හොඳ වෙළඳ ව්‍යාපාරයේ තියෙන්නේ මොන තරම් වැඩ කටයුතු තියෙනවා නේ ගැල් එනවා ඊට පස්සේ ඒවා ගබඩා ගන්න ඕනේ අපි වැඩි මේ සමාජයේ මිල පරතරයෙන් හොයන්න ඕනේ අලුත් නම්බේ ගන්න නේ කියන අලුත් මේ මාර්ග හොයන්න ඕනේ ඊට පස්සේ තමයි දානශාලාවේ කටයුතු කරන බුදුහාමුදුරුවන් වෙන ඊට පස්සේ නොයෙකුත් තියෙන සමාජ ප්‍රශ්න ගැන මේ උතුම්ම සඳහන තමයි පොළේ ඉන්න පිටසේ මොන තරම් අධික වැඩ කටයුතු ටිකක් තියෙනවද නමුත් පැවිදි වෙලා අවුරුදු ගාණක් ඉඳලා කිසිදු මාර්ගඵලයක් නැතුව අපවත්තුන ස්වාමීන් වහන්සේලා තියෙනවා. ඒ වගේම අච්චර වැඩ කටයුතු කරලා ලෝකෝත්තර මාර්ගයෙන් උපදවා ගන්න උදවියක් තියෙනවා. ඒ නිසා ගෙදර හිටියක් ගේනවලා මේක වැඩකමක් නැහැ. තියෙන්නේ අපිට නුවණ මෙහෙවීම මත තමයි මේක තීරණය වෙන්නේ. ඒ නිසා මේ ශාසනය පඤ්ඤාවන්තසයන් ධම්ම නායන් ධම්ම රූපඤ්ඤස කියලා කියන්නේ නුවණ මතයි මේක තීරණය වෙන්නේ. ඒ නිසා කරන දේ හරියට සිහි යුක්තව කරන්න උත්සාහවත් වෙන්න. ඒක ස්වාමීන් වහන්සේ කරුණ මතක් කරලා කන වෙන අමුතු දෙයක් කරන්න එපා. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි ආහාර ටික ගන්නකොට ආහාර ටික ගන්න. ආහාර ටික ගන්නකොට දුවට ඉඩකඩම් කියලා දෙන එක සම්බන්ධයෙන් හිතන්න යන්න එපා. ඊට පස්සේ නාන වෙලාවේදී දර බලන්න එපා. නාන වෙලාවේ නාගන්න. ඊට පස්සේ අඳුම් මහන වෙලාවේදී මල් ගස් වල වතුර දාන්න එපා. ඊට පස්සේ ආය හවස අපි බුදුන් වන්දන වෙලාවේ අටහමාරය මොකද කතාවක් කියන රූපයන් ඒක දිහා බල බල ඉන්න එපා. ඒ නිසා කරන වැඩේ තුල ඒ කරන වැඩේ හරියට කරන්න. ඒ තුල හිත හුරු කරන්න උත්සාහවත් වෙන වර්තමානයේ තුල හිත පවත්වා ගන්න උත්සාහවත් වෙන. මෙහෙම වර්තමානයේ තුල මෙහෙම හිත හුරු කරන්න කුමක්ද සිද්ධ වෙන්නේ? හිත රැඳෙන ගතිය අතීතයට අනාගතයට ගන්න නැතුව හිත වර්තමානයේ පවතින ගතිය වෙන්නේ. ඒ වගේම අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලෙම නූපන් අකුසල ධර්ම නූපදවන්න නූපන් වැදගත්නේ නූපන් අකුසල ධර්ම නූපදීමෙන්ද උපන් අකුසල ධර්ම දුරු වෙන නිසා. ඒ වගේම නූපන් කුසල දැකීම නිසා උපන් කුසල වැඩි දියුණු කිරීම නිසා නූපන් කුසල ඉපදීම නිසා අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා හැම වෙලේම යමක් කරනකොට සිහියෙන් යුක්තව කරන්න පුළුවන් නම් ධන්නේම නැමෙම කාලයක් කරනකොට ඉමේමයි නීවර ධර්ම දුරු වෙන්නේ. වරින් වර චතුරාර්ය සත්‍ය ධර්මයේ ගණිත ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ. එහෙම ශ්‍රවණය කරන් ආශ්‍රවචය කරන පැත්තට හිත උරු කරන්න උත්සාහවත් වෙන්නේ. අපිට තියෙන හිත මෙහෙම කාලයක් පවත්වන එක විතරයි. ඒ ධර්මතාවයේ ඉමේම සිද්ධ වෙන අනාත්ම ධර්මයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ ත්‍රිකෝණයක් වගේ තියෙන හැම කන්දක් මුදුනට ගිහින් අපි රෝදයක් අරගෙන ගිහින් වම් පැත්තට හැරිලා වම් පැත්තට ඇදෙලියොත් ඒක වම් පැත්තට ගලාගෙන යනවා ගහගෙන යනවා නතර කරන්න බෑ. දකුණු පැත්තට රෝදෙ මෙල්ලුවොත් එහෙම ඒක නතර වෙන්නේ නැහැ. දකුණු පැත්තටමයි ගහගෙන යන්නේ. ඒ නිසා හිත හුරු කරලා නැඹුරු කරලා යම් පැත්තකට අතහරිනවා නම් ඒ පැත්තට ගහගෙන යනවා. මේක අනාත්ම ධර්මයක් කියන සත්‍යය කුකිලෙක් කරනවා නෙමෙයි. හේතු ධර්මයේ ජීවිත සකස් කරොත් ඵල ධර්මයේ නිවේම සිද්ධ වෙනවා. මේ ඇතිකල්ල මේ වේ කියලා කියන්නේ නේද? එනිසා අපි දැක්ක වෙනුනේ මේ විදිහට. එනිසා මේ හේතු ධර්මයන් සකස් කරලා මේ විදිහට හැදුවොත් එම් ඵලයන් මේ විදිහට උපදිනවා. සත්පුරු ශාසන නිසා සත්පුරුෂයෙක් වෙනවා වගේම අසත්පුරු ශාසනය නිසා අසත්පුරුෂයෙක් දෙය සිද්ධ වෙනවා. එනිසා අපි දැක්ක වෙනුනේ අර මානික මාත උපාසකම අනාගාමී නාම උච්චර වැඩ කටයුතු කියන්නේ. අනේ පිටිසුම බිස්නස් කරන කෙනෙක් වෙන්නේ උච්චර වැඩ කටයුතු කියද්දී මේ මාර්ගඵල අවබෝධ කරගත්තා. රජු රාජ්‍ය අනුශාසනා කරද්දීම සුදෝද රජු අරියත් භාවයෙන් පත් වුණා. ඉතින් මේක බැරි කමක් නැහැ. ඒ නිසා විවේකයෙන් ඉන්න ප්‍රමාණය මත නෙවෙයි මේක තීරණය වෙන්නේ. මොන මත මේක තීරණය වෙන්නේ? නිසා හැම වෙලේම විදර්ශනා කියන්නේ අපිට පේන මේ දේ මතක තියාගන්න. අපිට මේ පේන දේ බොරු කරන්න උත්සාහවත් වෙන්න. හැම වෙලේම බොරු කරන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ ඊගාවට මතුවේ ධර්මතාවයක් ඒක බොරු කරන්න උත්සාහවත් වෙන්න හැම වෙලේම ඊගාවට මතුවෙන ධර්මතාවය බොරු කරන්න උත්සාහවත් වෙන්න. හැබැයි පටිසම්පාදයේ මුණ තියාගන්න. ඇහැ කියන්නේ මොකක්ද කියලා කියනවා. ඇහැ කියලා කියන්නේ පෙනීම. චක්කු කියලා කියන්නේ පෙනීමට කියනවා මිස මේ ඇහැට නෙවෙයි කියන්නේ. නිසා ඇහැ කියලා කිව්වම කවදේ කිව්වොත් එහෙම අවිද්‍යාව කර්ම කරන ආහාර කියලා කියන්න පුළුවන්. ඇහැ කියලා කියන්නේ. නිසා අවිද්‍යාව මේ ඇහැ කියලා කියන කවදේ කිව්වොත් අවිද්‍යාව කර්ම කරන ආහාර ඒ කියන්නේ පුරාණ කර්මෙන් අවිද්‍යාව කර්ම කරන ආහාර නිසා මේ පෙනීම කියන කෘත්‍ය සිද්ධ කරලා දෙන ආකාරය තමයි ඇහැ කියන්නේ. ඒ නිසා ඇහැ කියන තැන අවිද්‍යාව සමුදේ කම්ම සමුදේ අවිද්‍යාව නිසා කර්ම නිසා ආහාර නිසා අවිද්‍යාව කර්ම ගන්න ආහාර කියන මේ ධර්ම නිසා තමයි ඇහැයි පිටලා තියෙන්නේ. නිසා ඇහැ තව පවත්වනවාද ඇහැ නිරුද්ධ කරනවාද කියන කාරණාව තීරණය වෙන්නේ ඇහැට තියෙන අවබෝධය සහ අනවබෝධය මත. මේක ඔක්කොමලා එක මේ ධර්ම දේශනා කරන්නේ නැහැ. වාක්‍ය පස්සේදී ආනාපානසති භාවනා කරන අවස්ථාවේ සිගෙස්ටිමකින් ආනාපානසති කැදේ මේ සමහර අවස්ථාවලදී පමණ සිදු වෙයි. මේ සිදුවන්නේ භාවනාව නිවැරදිව නොකළ නිසාද පිළිතුරු සඳහන් මතක කරගන්න දෙත මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉස්සර. බල මෙහා සමාන ප්‍රශ්න තියෙනවා කියලා මොකද තලාවේ හිත එක්කන් කරන භාවනාව කියලා එක භාවනා සම්බන්ධයෙන් කියනවා. Thank you. පාළු පිටිපන්දු ඒ කියන්නේ යමක සංගත ධර්මයන්ගේ සංගත ධර්ම ලක්ෂණ තුනක් තමයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයේ කියන ලක්ෂණ තුනක් තමයි මේ උපාදි පිටිපන්දු කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසියක් ප්‍රත්‍යයෙන් හටගත්ත නම් ඒ ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයකම උපාදෝ පඤ්ඤායිති වායෝ පඤ්ඤායිති ඊට සංගතයන් පඤ්ඤායිති ඉපදීමක් ඉපදීමක් හට ගැනීමක් වගේම උපාද පඤ්ඤායෙන් වායෝ පඤ්ඤායෙන් නැතිවෙමුත් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් ඒකයි සංකතය කියන ධර්මකාරී ලක්ෂණය. ඒ ධර්මකාරී අතරතුර කාලයේ වෙනස් වීමක් තියෙනවා. උපාද පඤ්ඤායි වායෝ පඤ්ඤායි පිට සංයුක්තම් පඤ්ඤායෙන් පදිකලා අහලා තියෙනවා. ඒ කారణ සංකත හැම දෙයක්ම සීල සමාධි ප්‍රඥා ගැන පැහැදිලි කරලා තියෙන ධර්මෝපදේශයක් දැක්ක කරමු. ආනාපාන භාවනාවේ ප්‍රශ්න තියෙනවා. අද බලන්නේ. හරි ඒක තමයි දැන් සීල සමාධි ප්‍රඥා සහ ආනාපාන භාවනාවේ මැදින්ගෙන ගැටලුවක් තියෙනවා. මේකට අපි පොඩ්ඩක් හදා කරමු. මතක තියාගන්න මේ සාසනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරගෙන යනකොට අතරමඟදී ඇතිවෙන ප්‍රශ්න මේක හොඳට මතක තියාගන්න. භාවනා කරගෙන යනකොට අතරමඟදී ඇතිවෙන ප්‍රශ්න පිළිබඳව තමයි ගැටලුවක් තියෙන්නේ හැමෝටම. දැන් ආනාපානසති භාවනා ඕගොල්ලෝ පටන් ගත්තේ ඕගොල්ලෝ ප්‍රකට කරගෙන යන තැන දැනගෙන. මොකද ආනාපානසතියේදී සමත භාවනාවේදී මුලට ආස්වාද ප්‍රාස්වාසයේ සති නිමිත්තයි අපිට ප්‍රකට කරගන්න ඕනේ. ওই දෙක තමයි අපිට ප්‍රකට කරගන්න. අපි ඕක දැක ගන්න තමයි අපි දැන් අපිට දැන් පේන්නේ නැහැ නේද ඒක? පේන්නේ නැහැ කියලා කියන්නේ අපිට දැන් දැනෙන්නේ නැහැ සිහියේ හිටුව මේ දෙකේ ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා අපේ ඉලක්කය තියෙන්නේ කොයි මොහොතක හෝමම සබ්බකාය පරිසංවේදී සියලුම ආස්වාස ප්‍රාසවස කාය ආරම්භයේ පටන් අවසානයත් අවසානයේ පටන් නැවත ආරම්භය දක්වාත් අත්ත නොහැරම ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට කර ගන්න සති නිමිත්ත ඉන්න ගමන් කියලා මෙන්න මෙතෙන්ද තමයි මම යන්නේ කියලා දැනගෙන උණු පටන් ගන්න. පටන් ගත්තම මම මේක ප්‍රකට වෙන්නේ නැහැ. මේක වඩලා අන්තිමට එන්න ඕන මොකද ආස්වාස සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස කායද ප්‍රකට වෙන තැන තමයි අපි ඉන්නේ. ඔන්න ඒක හරි. අතනම මොනවාවත් අපි නතර වෙන්න පුළුවන්ද? බැ අපි යන තැනක් තියෙනවා. හොඳයි. දැන් අපි කියමු අමල් මහත්තයා අට්ඨික සංඥාව ගන්නවා. මම අට්ඨික සංඥාව වඩනවා කියලා දැන් කමඨහන ගත්තා මහත්තයා යන්තොලේ පොතේ දැන් අට්ඨික සංඥාව කමඨහන ගත්තම මහත්තයා අට්ඨික සංඥාව ප්‍රකට වෙනවද නැහැ. එතකොට දැන් හොඳට භාවනා කරලා අන්තිම පොතේ නතර වෙන්නේ ඇට තැකිල්ලම ප්‍රකට වෙන තැන නතර වෙන්න ඕනේ. හරි වෙන මොකක් අත්දැකීමක් නතර වෙන්න පුළුවන්ද? නැහැ. ඊගාවට තව කෙනෙක් ඉන්නා පටවි කසණයක් ගන්න පටවි කසිනිය අරගෙන න්යා පටවි කියලා වඩාත් නැන්නේ. ඇයි මෙහෙම කරන්නේ? පටවි කසිනිය තාම හොඳට තමන්ගේ හිතට එළඹ සිටින්නේ නැහැ. ඒ නිසා මුලවට පටවි කසිනිය වඩාන්න යන්නේ ඇයි? අන්තිමට පටවි අනික හැම දෙයක්ම අතහැරලා පටවි කසිනිය විතරක් ප්‍රකට වෙන්න ඕනේ. මේ තරම් හිත එකඟ වෙන්න. එතකොට වෙන මොන දෙයක් ආවත් නැතර වෙන්න පුළුවන්ද? බැහැ. එතකොට මොකද මතක තියාගන්න? දැන් මෙහෙම කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට ආනාපානසතිය හරි අට්ඨික සංඥාව හරි පටවි ප්‍රශ්නය හරි මේ වගේ දැන් අපි දන්නවා අහවල් තැනට යන්නේ කියලා ඒ තැන නිශ්චය කරගෙන ඒක දැක ගන්නයි මේ යන්නේ. දකින්න යන්න ඕනේ නැහැ නේද? මේ බලනකොට හැම වෙලේම අට්ඨික සංඥාන ගලප සිටින්නේ. දැන් වැඩක් ඕනේ නැහැ. වැඩක් ඕනේ නැහැ. නමුත් අපි වඩන්නේ අට්ඨික සංඥා ඇටසැකිල්ලක් තියෙනකන් අපේ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයක් පේන නිසා ඒ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපේ නිසා ලෝභ වශයෙන් ද්වේෂ වශයෙන් මෝහ වශයෙන් අපි රැවටලා අකුසල ධර්ම කරගන්න නිසා තමයි ඒක දුරු කරගන්න අවිද්‍යා දෝමනස්සෙන් දුරු කරගන්න තමයි අපි මේ එක කමඨහනකට හිත තියලා අට්ඨික සංඥාව ප්‍රකට කරගන්න යන්නේ. එතකොට මතක තියාගන්න මෙහෙම යනකොට මේ පංචායතනයේ හිත අතහැරනවත් එක්කම දුර අට්ඨික සංඥාව වෙනත නානාපන හිත තියෙනවත් එක්කම මේ පංචායතනේ අත්‍යකින් දැනෙන්නේ නැහැ. අත්‍යකින් දැනෙන්නේ කියනකොට ආස්වාස ප්‍රාස්වාස ටික සියුම්මෙන්ද පටන් ගන්නවා. සියුම්මෙන්ද පටන් ගන්නකොට විඥානය මොකද වෙන්නේ? තමන්ගේ දේවල් මේ මායාකාරයේ තමන්ගේ දේවල් මවල පෙන්වන්න පටන් ගන්නවා. තමන්ගේ දේවල් මවල පෙන්වන්න පටන් ගන්නකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ මවල දෙන දේවල් කෙරෙහි අපි ඒව බලන්න ගියොත් පිටුර බලන්න ගියොත් හරියනවද? මොකද එහෙම දෙයක් මවලා දෙන්න නම් හොඳට මතක තියාගන්න. අතින් මට ලොකු ආලෝකයක් මුත්තට ප්‍රකට වෙනවා. ඔන්න නිල් පාට දිවියේ කියලා මට මල්මාලාව පළඳින. එහෙම නැත්නම් මුළු ප්‍රදේශෙම හාත්පස නිල්ම නිල් පාට එහෙම නැත්නම් එක මල්මාලාවක හුදුවර මට ප්‍රකට වෙනවා. එතකොට මෙහෙම රූපයක් දකින්ද හිතක් නැතුව රූප දකින්නවද? හිතක් නැතුව රූප දැක්කම දැන් ඔකොළුට එහෙම දැන් කය මහත් වෙනවා වගේ කය අහසට යනවා වගේ මේවා නොයෙකුත් අත්දැකීම් වෙනවා නේද කරුණා කරන්නේ. එතකොට හිතක් නැතුව හිත පරම්පරාවක උපදින තුරු එහෙම අත්දැකීම් වෙනවද? හරිද? එතකොට මේ විඤ්ඤාප්ති රූප එහෙම නැත්නම් කාය විඤ්ඤාප්ති රූප උපදින්න එහෙම නැත්නම් ඒ චිත්තජ රූප උපදින්න සිත් පරම්පරාවක ඒ පැත්තට යොමු වෙන්න ඕනේ. සිත් ඒ පැත්තට හටගන්න ඕනේ පහළ වෙන්න ඕනේ. සිත් ඒ පැත්තට හටගන්නකොට පහළ වෙනකොට හොඳට බලන්න ඕගොල්ලෝ කමටහනේ දින්නේ කමටහන බහැර. කමටහනෙන් බහැර ගිහින් ඕගොල්ලෝ චිත්‍රපට කලබල ඉන්නේ. ඕගොල්ලන්ට කිව්වේ කමටහන වඩන්න විතරයි. ඔය දැන් කියපු දේ කරන්නේ අකීකරු වෙලා ඔය වෙන දේවල් දිහා බලන්න ඉන්නේ. ඒ දේවල් ප්‍රකට වෙන්න පුළුවන්, මහත්කට වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් නොසලකා ඉන්නවා කියලා කියනවා උපක්ලේශ කියලා. මොනින්කුත් දේවල් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ දේවල් මත නෙමෙයි දැන් ඕගොල්ලොම නිස්සාව තියෙනවා. ඕගොල්ලෝ දැන් ඉලක්කයක් තියෙනවා. අත්‍යක සංඥාව ප්‍රකට එකෙන් තමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් මට නැහැ. අතරමඟ නතර වෙලා බහැලා මොහයට ගිහින් ඉන්න බෑ දැන්. ගත්ත කමඨහන තියෙනවා. කමඨහන විතරයි ප්‍රකට වෙන්නේ. කමඨහන විතරයි අපිට ප්‍රකට වෙන්න ඕනේ. ඒ නිසා කමඨහන දකින්න යන ගමනේදී මේ අතිරේක දේවල් දැක්ක කියලා ඒ වගේ නතර වෙන්න යන්න එපා. ලොකු දේවල් සිද්ධනවා නේ. ඔක්කොම විඥානයේ මායාකාරය කියලා කියන්නේ මේ කුංචි කුංචි දේවල් මහාකර කරලා දෙන්න පටන් ගන්නවා. දැනටත් අපි කය කියන කවදාවත් දැකලා නැහැ. අපේ මේ කාමාවචර මට්ටමටයි මෙහෙම දෙයක් මහාකර කරලා ඉවරලා පෙන්නලා තියෙන්නේ. නැතු අපිට කවදාවත් මෙහෙ තියෙන හින්දා පේනව නෙවෙයි. අපේ කාමාවචර මට්ටමට හිතේ මට්ටම ගන්න මෙහෙ වේදේ මේ විදිහට ඈ. බම්බයක් වගේ ශරීරයක් මේ අනිත් හැමදෙම තියෙන්නේ කියලා අපිට අනිත් හැමදෙම මගේ ශරීරය සාපේක්ෂව තමයි කියලා මගේ මානසික මට්ටමට මෙහෙම පේන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න නැති වෙයි. හිත කියන්නේ කොහෙද තියෙන්නේ කියලා හෙවත් කොයිතරේ තියෙන්නේ හිත තමයි තමයි. සංඥාව රූප අතර රූප සංඥාව තමයි අපිට ප්‍රකට වෙන්නේ. මේක උස්සන්න පුළුවන් මේක මේ විදිහට උස්සන්න බෑ බරයි හා දැඩි ගැනීමක් හරි ඔක්කොම ගැටිකෙන් ඔය හරහා. ඒ වගේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මහත්කත වෙන පටන් ගන්න නිවර ගන්න දුරේකොට මේ හිතට පුංචි දෙයක් ඉදි මහත්කත කරලා දෙන්නේ. දැන් ඔයගොල්ලෝ හරියට මහා පරිණිවන් සූත්‍රයේ බුදුන් වහන්සේ පින්නම් පාන්ට විතර දෙවියන් ඇවිල්ලා අහසේ පොළොව කියන සංඥා උපදවාගෙන මේ අහසේ පොළොව කියන සංඥා උපදවාගෙන පෙරලි පෙරලි අහස අඩනවා. පුංචි දෙයක් ඇද්දී ඒගොල්ලෝ ජීවත් වෙන එක මහත්කත කරලා නිවරලා ඒගොල්ලෝ විඥානේ පවත්තන්න පුංචි දේවල් ඇති. මේ හිතට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒසම මතක තියාගන්න දැන් භාවනා කරන සමාහට කය මහත් වෙන ගතිය පේනවා නේද? මේ හිතෙන් මවල දෙන දේවල්. එක එක දේවල් මවල දෙන. මතක තියාගන්න මේ විඥානයේ අත්‍යවශ්‍යම වලට රැවටෙන්න යන්න එපා. අපිට යන්න ගමනක් තියෙනවා. අපිට යන්න ගමනක් තියෙනවා මේක කියන්නේ දැන් අපි ආර මේකට එක මේක සම්බන්ධ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීග සමාධි ප්‍රශ්නයක් අහලා තිබ්බා. එතකොට දැන් අපිට මේ ශාසනයේ ඒ සමතේ පැත්තේ හිත සංසිඳුනහම අපිට හිත තියෙන විදර්ශනාවට ආශ්‍රක්ෂය කරන්නේ සම්මා දිටියක් වෙනවා කියනවා. ඒ සම්මා දිටියේ හිත තියන්න ඕනේ. එතකොට අපි සම්මා දිටියේ කියලා සලායත නිරෝධය කියලා දෙයක් දැනගෙන ඒ සඳහා තමයි වාචා සම්මන්ද ආදීය කියලා මේ විදිහට චක්‍රයක් තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිටියට අයිති වෙන අංග දෙකක් සම්මා දිටි සම්මා සංකප්ප. ඔය දෙකේ අයිති වෙන ප්‍රඥාව වල නේද? සම්මා දිටිය ඔය කාරණා දෙක තියෙනවා. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව කියන තව කාරණා තුනක් තියෙනවා. ඒකයි තියෙන සීලයට වායාම සති සමාධිය තව කාරණා තුනක් තියෙනවා. ඒකයි තියෙන සමාධියට. එතකොට මේක හොඳට මතක තියාගන්න මේක චක්‍රයක්. මේක චක්‍රයක් මම උදාහරණයකට පෙන්නන්නම්. ඕගොල්ලෝ හොඳට මේක මතක තියාගන්න. මම දැන් මේ කොච්චර මම පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. ඔන්න ප්‍රඥා ඒ කියන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්පය. එතකොට අපි සම්මාදිට්ඨිය අපි පොතෙන්ද යන්නේ කියලා දැන් ඉලක්කය නිශ්චිත කරලා ඉවරයි. අපි දැන් සම්මාදිට්ඨිය කියලා යථාභූත ඥාන දර්ශනය කියලා මේක අහලා තියෙන උදේට ඇහුවනේ නේද? ඔන්න දැන් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේදී සම්මාදිට්ඨි සම්මා සංකප්පමේ ප්‍රඥා කොටස. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව කියලා සීලය තියෙනවා. ඔන්න ඊට අමොම දැන් සීලය සම්පූර්ණ කරනවා. කාය වචන දෙක සංවර කරගන්නවා. සීල කොටස. ඊට පස්සේ ඒ නිසාම වායාම සති සමාධි මොන සමාධිය හොඳට වෑයමෙන් හොඳට සිහිය යුක්ත සමාධිය ප්‍රකට කර ගන්නකොට පොතේ දාපු වෙලාව තියෙන්නේ ප්‍රඥාවට. ඒ කියන්නේ අපි කලින් අහලා දැනගත්ත සම්මා දිට්ඨියම තමයි ආපහු මේ ලෞකික ප්‍රකට වෙන්නේ. ඔබට තේරෙනවද? දැන් වෙන කොහෙවත් ගිහින් හරියනවද? මොකක් හරි දෙයක් කරලා හරියනවද? නැහැ. එතකොට යම් තැනකින්ද ඔගොල්ලෝ පටන් ගත්තේ? ඒ කය වචන දෙක සම්මර කරගෙන සීලේ නිසාම ඒ සමාධිගත මනසින් ආපහු ආරම්භ කරන තැන තමයි එන්නේ. මේ චක්‍රය. එතකොට අට්ඨික සංඥාවෙන් ඕගොල්ලෝ අට්ඨික සංඥාව වඩන්න ඕනේ කියලා වර්ගයක වඩලා හිතකයි කියලා සම්මර කරගෙන මේ මෙහෙම සිල්වත් වෙලා ඕගොල්ලෝ ඊට පස්සේ ඒ සීලේ නිසාම සමාධිගත වෙන ඕගොල්ලෝ අන්තිම ප්‍රකට වෙන්නේ මොකද්ද? අට්ඨික සංඥාව. මේක චක්‍රයක් කියන්නේ. මේක චක්‍රයක් තියෙන සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට ඉස්සෙල්ලා දැනගත්ත තැනට එක්ස් එක ලිපිනේ ගත්ත තැනට තමයි අපි ආපහු මුලට එන්න ඕනේ. වෙලා තියෙන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක මොකුත් දන්නේ නැහැ. ආයෙත් තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා මහත් කාරියක් දැනගන්න මෙහෙම සීලයක පිළිදලා ඉතින් මම භාවනා කරනකොට මොකක් හරි දෙයක් මේ කොහෙන් හරි ප්‍රකට වෙනවා. කොමන හෝ මානසික අධ්‍යයනයක් මම මේ කොහෙන් හරි ප්‍රකට වෙනකොට ආයෙත් සෝදාපන්න වෙන්නේ. සකදාගාමනෙත් යට ගන්නවා. නමුත් දැන් අපි ආපහු මුලටම එන්න ඕනේ. දැනගත්ත අපි අහලා දැනගත්ත යමක් තියෙනවා නම් ඒකම තමයි ආපහු ප්‍රකට වෙන්න ඕනේ. ඊවරදරු දුර වෙච්චාම. ඒ නිසා මේක හරියට තේරෙනවා නම් මේක දැක්කම දැන් මේක වුණානේ කියලා මුකුත් අහන්න බෑ. එහෙම දේවල් ප්‍රකට වෙනවා නම් එහෙම දේවල් තියෙනවා නම් ඒ අපේ කොහේ හරි තැනක වැරදිලා. එහෙම නේද? ඒ අපේ කොහේ හරි තැනක වැරදිලා. ඒ නිසා මතක තියාගන්න තමන් අහලා දැනගත්ත සම්මා දිට්ඨියක් තිබලන් ඒ සම්මා දිට්ඨිය තමයි ප්‍රකට වෙන්නේ. ඔබ තවදී කියනවා නම් රහතන් වහන්සේ නතර කරපු තැන තියෙනවානේ. හොඳට මතක රහතන් වහන්සේ නතර කරපු තැන තමයි ආපු තැන තමයි අපේ ආරම්භය. අද මම පරිසර වේස්ටයක් දින ලාභ කෙනෙක් ඉන්නවානේ. අපි උදාහරණයක් ගමු. එයා කියනවා හරි මේක ජයග්‍රහණය ගන්න ඕන නම් මෙන්න මේ පාර සම්පූර්ණයෙන්ම තියෙන මෙන්න මෙතෙන්ට ආපහු එන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක ස්ථානයේ සහ අවසානයේ දෙකම එකම තැන. ආරම්භයේ සහ අවසානයේ කොතන දෙකම එකම තැන තියෙනවා. ඒ නිසා රාතන් වහන්සේ සම්පූර්ණ දුක නිමාගෙන රවුම ගිහින් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කියනවා හරි මේ රවුම තමයි ඔයගොල්ලෝ යන්න තියෙන්නේ. ඒ රවුමේ පාරේ ලක්ෂණ ටික පැහැදිලි කරනවා. මෙහෙම රවුමේ ලක්ෂණ ටික පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මෙතෙන්ට මෙතෙන්ට කියලා. අපි පටන් ගන්න ඕනේ ඒ රහතන් වහන්සේ දැන් ඇවිල්ලා ඉන්න තැන හොඳට දැනගෙන ඊට පස්සේ අපි පටන් ගන්නනේ ඒ විදිහට මේ රවුම ගිහින් ඉන්නවා අපි නතර වෙලා අනිත් එක්කෙනාට කියන හොඳයි දුක නිරුද්ධ කරන්න මේ රවුම ගිහින් ඉන්නේ කියලා. දැන් ලොකුනි ඒ නිසා රහතන් වහන්සේ ආරම්භයේ සහ අවසානයේ රහතන් වහන්සේ මේ රවුම ගිහින් ආවා. ඒ නිසා කාය වචන දෙක සම්පූර්ණ කරගෙන සීලය සම්පූර්ණ කරලා සමාධිය වඩලා මේ අතාවෝධ ඥානෙට මේ රවුම ගිහින් ආවා. ඔන්න යම් කිසි කෙනෙක් කියන ස්වාමීන් වහන්සේ මට දුක ඉවර කරන්න ඕනේ කියලා දුක නැති කරන්න ඕනේ කියලා එනකොට හා ඔයත් එහෙනම් මේ ලෞකික ජීවිතය ගැන කියන්නේ නේද? එතකොට ලෝකේදී වර්තමාන ජීවිතය ගැන ලොකුම ගැටලුව තමයි එක එක මානසික අත්දැකීම් වලදී. ආනන්දේ සෝදාපන්නෙන් දැන් සකදාගම් වෙන්නේ. මෙහෙම ගැටගන්න දෙපා. ඒ නිසා අපි ඉති ඉස්තරලා එකයි යන තැන සම්මා දිට්ඨිය පිළිබඳ හොඳට නිශ්චය කරගන්න. දැනගන්න. දොරට මේක සම්පූර්ණ තැන පිළිබඳව හොඳට දැනගෙන අවබෝධ කරගෙන ඊට පස්සේ ඒක දකින්න යන්න. ඒක දකින්න යන්න තියෙන්නේ. ඒ නිසා ඔය කමටහන් වඩනකොට නොයෙකුත් වෙන අත්දැකීම් මොස්සේ තීන්දුව කරන්න එපයි. ඒකට කියන්නේ හිස හැරමුවද යනවා කියලා. ඔය යන්නේ කොහෙද? හිස හැරමුවද යන ගමන. හිස හැරමුවද යන්නේ කවුද? ඉලක්කයක් නැතිවද? මානසික ආබාධ තියෙනවා කියන්නේ පොළොවේ යනවාද යනවා කියලා කියන්නේ. ඒ නිසා ඉතින් එහෙම යම් කෙනෙකුට එහෙම දේවල් ප්‍රකට වෙලා තියෙනවා මම දන්නේ සමාජයේ ඒගොල්ලෝ කියන්නේ ඉස්සහැරුමත් යනවා කියලා වල මානසික ආබාධ තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලෝගේ ඒ පැත්තට ගිහින් ඒ ශ්‍රාවක හොය ඒ ඇසුරු කරන ඉවෙන් මොකක්ද? ඒ නිසා මතක තියාගන්න කවුරු කියන ඉඳ නෙවෙයි සම්මා දිට්ඨිය පිළිබඳ ඉස්සෙල්ලාම හොඳට ප්‍රකට කරන උත්සාහවන්ත වෙන්න. ඒක මම මතක කරේ දවුලුත් මම ප්‍රශ්නයක් කිව්වා. ප්‍රශ්නයක් ඇහුවා දරුවෝ ටික අදාගන්න පොදි නිසා බුදුරජාණන් වහන්සේ තුම්මේ කිච්ච මාතප්පං අක්කාතරෝ තථාගතෝ භාගතුන් වහන්සේ දේශනා කරේ භාගතුන් වහන්සේ බව මම කියලා දෙනවා විතරයි. මාර්ගය කියලා දෙනා විතර කරන්න තියෙන්නේ තමන්ට තියෙන. දැන් මාසලක් අරගෙන යන්න බෑ. ඒ නිසා තාත්ත කොච්චර මඟ කිව්වත් මේ දරුවෙක් හරියට අහගන්න නැත්තම් අපිට කරන්නේ. ඒ නිසා නිවැරදිව නැවත නැවත අවුරුදු 10ක් හරි 15ක් හරි මේ කය වචන දෙක සංවර කරගෙන සීලයක පිළිපදලා මඟ පිළිබඳව මාර්ගය පිළිබඳව අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකයි මේ නැවත නැවත හැමදාම ඔබලෝ අරන් බලන ත්‍රිපිටකේ පුරාම මහණ ඇහැණිත් ඇරුගන්නිත් චක්කුඥාන ඇහැණිත් කොයිදෙක නේද තියෙන්නේ බුදුරණන් සම්මා දිට්ඨිය කියලා නොයෙකු ධර්මදේශන නොයෙකු පරියායයන් දෙන ඔක්කොම තියෙන ඔය විදිහට වෙන දෙයක් දේශනා කරලා නැහැ. ඒ නිසා බුදුපියන් වහන්සේව උත්සාහවත් උනේ මේ මාර්ගය කියලා දෙන්නමයි. ඒ නිසා තමයි අපි ගෞරවණ ස්වාමීන් වහන්සේව හැම වෙලේම හැම තැනකදීම හැම ආකාරයෙන්ම මේ මාර්ගයේ පිළිපද ප්‍රමුඛ ස්ථානයක් දීලා යන තැන ගැන හරියට කියලා දෙන්න උත්සාහවත් දෙන්නේ මේක හේතු ගන්නවා. එහෙම නැතුව මේක කියලා දෙන්නේ නැතුව කොච්චර කමටහන් පිසිදු කරලා කොච්චර කමටහන් ගැන කියලා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා යන තැන පිළිපදව නිපිනේ හරියටම දෙන්න ඕනේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මේ ලෞකික ගිහින් ඇවිල්ලා තමයි තමයි දරුවන්ට කියන්නේ මේ ගමන යන්න කියලා. බුදු පියාණන් වහන්සේ පිටරෙන් යන්න බෑ. ඒ නිසා තම තමන් දක්ෂ වෙන්න මේ කාරණාවේදී මඟයි මඟ කොවිදෝ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ මඟ කියන මඟට දක්ෂයි මාර්ගය ඉදුවා. ඒ නිසා මේ කතාව තමයි බුදු පියාණන් වහන්සේ කියපු කාරණාව අපි නැවත නැවත උත්සාහවත් වෙන අවබෝධ කරගෙන අවබෝධ කරගෙන ඒක දැක ගන්න යන ගමනක් තමයි මේ තේදි කියන කාරණාව හිතට හේතු ගන්නන්ද ඒ ටික තමයි මේ ප්‍රශ්න ටිකේ තියෙන ප්‍රශ්න එකින් එක අරන් පැහැදිලි කරන ගොඩාක් කාලයක් යනවා. මොකද එහෙම මගේ ප්‍රශ්න කියන්නේ නැහැ කියන්නේ මම ඉතින් ඔක්කොගේ ප්‍රශ්න වලට මම කියන උත්තර දුන්නා නේද. ඒ නිසා මේ මාර්ගයෙන් යනදි මම කෙටියෙන් මම තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ උත්තර දුන්නේ නැහැ. තව අදාළ එකක් දෙකක් තියෙනවා දන්නේ නැහැ. මොකද නැත්නම් ප්‍රශ්නෙත් ඒ අර ප්‍රශ්න වලින්තරේ උත්තර දුන්නේ නැහැ. නමුත් මේ එක ප්‍රශ්නයක්වත් මම හිතන්නේ මේව ප්‍රශ්න නෙවෙයි. උදේ ඉඳලා කියපු ධර්මදේශනාව අහගෙන හිටියානම් තාත්ත පාර කියනකොට අහගෙන හිටියේ නැහැ. ඒ නිසා මෙච්චර ප්‍රශ්න. ඒ නිසා මේවට මම හිතන්නේ හරියට අහගෙන හිටියනම් පාර කියනකොට ප්‍රශ්න ඇති වෙයි කියලා. ඒ නිසා අපිට අහගෙන ඉන්න බෑ නේද? නම් හරියට අහගෙන ඉඳලා අපි සංවේදී වෙන්නේ අපි දැක්ෂණ එන්න ටික ටිකවත් උත්සාහවත් වෙන්නේ නැහැ. හොඳයි ඒ නිසා සියලු දෙනාම සාදුකාරය. සාදු සාදු සාදු